නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ස්වාමීන් වහන්ස මේ සතිපට්ඨානය ගැන අපි උදේ ටිකක් කතා කළා. තව ඒකේ කමඨං කීපයක් කතා කරන්නත් තියෙනවා. ප්‍රශ්න කීපයකුත් තියෙනවා. එකම පොඩි අවශ්‍යම කාරණාවක් තියෙනවා පොඩ්ඩක් මතක් කරන්න කියලා මට හිතුණා. මුලින්ම මතක් කළ යුතුයි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න කලින් ලෝකේට දුන්නු පණිවිඩයක් තියෙනවා. ඒ තමයි මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ ශාසනේ ඉදිරියට යනකොට කාලය ගෙවෙමින් ධර්මයේ කියන එක එහෙම වෙන්න පුළුවන්කම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතර මහා ප්‍රදේශ කියලා කොටසක්. බුද්ධාපදේශ, සංඝාපදේශ, සම්බහුලත්ථේරාපදේශ, ඒකත්ථේරාපදේශ කියලා. යම් කිසි කෙනෙකුට යම් තැනකින් යම් ප්‍රදේශයකින් දහමක් අහගන්න ලැබුණොත් මේක ජීවමාන බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛයෙන්මයි අහගත්ති කියලා. ඒද ඒක එහෙමම ගන්න එපා. ඒක බැහැර කරන්නත් එපා. සුත්තේ ඕතාරේ තබ්බානි විනේ සන්දස්සේ තබ්බානි ධම්මතායන් උපනික්කිපි තබ්බානි. ඒ අහගත්ත දේ සූත්‍රයන්ට බහල බලන්න. විනයට බහල සංසන්දනය කරලා බලන්න. ධර්මතාවයන්ට ගලපලා බලන්න. සූත්‍රයට විනයට ධර්මයට ගලපනකොට සසඳනකොට ගැලපෙන්නේ නැත්තම් සැසඳෙන්නේ නැත්තම් බැහැලෙන්නේ නැත්තම් බුදුහාමුදුරුව කියලා කිව්වයි කියලා කිව්වත් මෙයාට වැරදිලා කියලා ප්‍රතික්ෂේප කරන්න. සූත්‍රයට බහලනකොට බැහැලෙනවා නම් ධර්මයට ගලපනකොට ගැලපෙනවා නම් විනයට සැසඳනකොට සැසඳෙනවා නම් මේක සුභාසිතයක් කියලා ගන්න. සංඝත්ථේරාපදේශ මුළු සංඝයම මේ විදිහට කියනවා කියලා කවුරු හරි කිව්වොත් මුළු සංඝයම කිව්වා ඒක එහෙමම ගන්න එපා, බැහැර කරන්නත් එපා. සූත්‍රයට විනයට ධර්මයට ගලපල බහල සසඳල බලන්න. ගැලපෙන්නේ නැත්තම් බැහැලෙන්නේ නැත්තම් සැසඳෙන්නේ නැත්තම් මුළු සංඝයාටම වැරදිලායි කියලා තීරණය කරන්න. බහලනකොට බැහැලෙනවා නම් ගැලපෙනකොට ගැලපෙනවා සසඳනකොට සැසඳෙනවා නම් සංඝයම කියන වචනේ හරි කියලා ගන්න. සම්බහුලත්ථේරාපදේශ බොහෝ භික්ෂුන් වහන්සේලා කියනවා මෙන්න මේ විදිහට කියලා කිව්වෝ. ඒද සූත්‍ර විනය ධර්මයට ගලපන්න, ගලපනකොට ගැලපෙන්නේ නැත්තම් සැසඳෙන්නේ නැත්තම් බැහැලෙන්නේ නැත්තම් බොහෝ භික්ෂුන්ට වැරදිලා කියලා අයින් කරන්න. බහලනකොට බහලනව නම් ගලපනකොට ගැලපෙනව නම් සැසඳනකොට සැසඳෙනව නම් බොහෝ භික්ෂූන් කියන මේ පදේ හරි කියලා ගන්න. ඒකත් හේරාපදේශ දක්ෂ ව්‍යක්ත පඬිත කියලා කියන එක තෙරුන් වහන්සේ නමක් මෙහෙම කියනවා කියලා හම්බ වුණොත් ඒක ගන්න එපා. බහැර කරන්නත් එපා. ඒකද සූත්‍රයට විනයට ධර්මයට ගලපල බහල සසඳල බලන්න. ගලපනකොට ගැලපෙන්නේ නැත්නම් බහලනකොට බහැලෙන්නේ නැත්නම් සසඳනකොට සැසඳෙන්නේ නැත්නම් ඒ දක්ෂයි ව්‍යක්තයි පඬිතයි ධර්මදරයි කියන ඒ තෙරුන් වහන්සේටත් වැරදිලා කියලා අයින් කරන්න. ඒක ගැලපෙනව නම් බහැලෙනව නම් සැසඳෙනව නම් ඒ තෙරුන් වහන්සේ කිව්වත් ඒක ගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම එක න්‍යායක් දුන්නා. එතකොට ඒකෙන් පෙන්නවා ගතානුගතික පරම්පරාවෙන් බොහෝ කාලයක් සිටයි ආවේ, බොහෝ කාලයක සිට මේ අර්ථය කියනවා කියලා එහෙමම කරපින්නා ගත යුතු නැහැ කියන එකක් පෙන්නවා. ඊගාවට තව කාරණාවක් තියි. කොතනකින් හෝ යම් ධර්මයක් අහනකොට බුදුහාමුදුරුවෝ ශ්‍රී මුඛයෙන් දේශනා කළා කියලා හෝ මුළු මහත් සංඝයාම කියනවා කියලා හෝ බොහෝ භික්ෂූන් කියනවා කියලා හෝ දක්ෂ ව්‍යක්ත තෙර නමක් කියනවා කියලා හෝ කොතනකින් හෝ යම් ප්‍රදේශයකින් අපිට යම් දහමක් ලැබුණොත්, යම් කරුණක් ලැබුණොත් ඒක සූත්‍රයට ගලපලා, විනයට ගලපලා, ධර්මයන්ට ගලපලා ගන්න කියලා පෙන්වනවා. කතමස්මෙන් සුත්තේ යෝතරේ තබ්බානි කතමස් විනේ, කතමස්මෙන් විනේ සන්දසි තබ්බානි කතමස්මෙන් ධම්මතායන් උපනික්කෙපි තබ්බානි. කුමන සූත්‍රයන්ටද, කුමන විනයටද, කුමන ධර්මයන්ටද ගැලපිය යුත්තේ? කතමස්මෙන් සුත්තේ යෝතරේ තබ්බානි කුමන සූත්‍රයන්ටද? චතුසු අරිය සච්චේතු, චතුරාර්ය සත්‍ය පෙන්වන සූත්‍රයන්ට ගැලපෙනවා නම්. කතමස්මෙන් විනේ සන්දස්සි තබ්බානේ කුමන විනයටද? යදි රාග විනේ, දේශ විනේ, මෝහ විනේ. රාග ද්වේෂ මෝහ හික්මෙනවා නම් ඒ රාග දේශ මෝහ හික්මෙන ධර්මයන්ට ගලපනකොට ගැලපෙනවා නම්. කතමස්මෙන් ධම්මතායන් උපනික්ෂේපි තබ්බානේ කුමන ධර්මයන්ටද? යදි පටිච්ච සම්පදායේ. ඒ පෙන්නන ධර්මය කුමන ධර්මයන්ටද ගැලපිය යුත්තේ? පටිච්ච සමුපාදයට. චතුරාර්ය සත්‍යයට ගැලපෙනව නම්, පටිච්ච සමුපාදයට ගැලපෙනව නම්, රාග දේශ මොහ හික්මෙනව නම්, ඒ කොතනකින් ලැබුණත් ඒක නිවැරදි කියලා ගන්න. ගැලපෙන්නේ නැත්තම් ඒක වැරදි කියලා අයින් කරන්න. දැන් තියෙන ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් චතුරාර්ය සත්‍ය ඝටිත වූ රාග ద్వේස මෝහ විනේනේ වන්නා වූ ධර්මතාවයන් පෙන්වන්නා වූ පටිච්චසමුපාදය පෙන්වන්නා වූ ඒ ධර්මයන් අපි දන්නේ නැත්තම් මොකද කරන්නේ? අපි මොකේට බහල්ලාද, මොකේට සසඳලාද, මොකේට ආදේශ කළාද මේ දේශනාව හරි හෝ වැරදි කියලා තීරණය කරන්නේ? එතකොට අපි යම් මොන විදිහකට හෝ තීරණයක් ගත්තත් ඒ තීරණය අහේතුකයි. ඒක සමාහයට හරි වෙන්න පුළුවන්. නමුත් පරම්පරාවෙන් පරම්පරාවට හරි කියලා පෙන්වන්න තරම් ඒක ශක්තිමත් නෑ, සාක්ෂියක් නෙවෙයි. අර අවුරුදු සෝරල්ට කනාමුක්ති බිඳිනකොට වදින්නේ ඒ වගේ එකක් තමයි. ඒ හරගියා නම් හරගිය එක. වැරදුණු වැරදිච්ච බව පේන්නේ නැහැ. වැරදියක හරි කිව්වොත් ඒක පේන්නේත් නැහැ. ශාසනයට වෙන හානිය මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් එහෙම තැනකින් දහමක් අහලා ඒක තීරණය කරන්න දැනුමක් නැති අපි යමක් හරි කියලා හිතුමතේට හිතාගෙන තීරණය කළා නම් තියෙන්නේ. එබඳු සංකල්පයකින් යුක්තව නම් අපි ලෝකෙට අවවාද අනුශාසනා කරන්නේ. මේ ශාසනය බොහෝ කලක් සුරස්ථායි වෙයිද? ඉතින් මම මෙතෙන්දී මතක් කළ එක දෙයක්, ස්වාමීන් වහන්සේ ඒ නිසා ශාසනයේ මූලිකම වගකීමක් මේ ත්‍රිපිටකයේ අධ්‍යයනය කරන එක, බලන එක. ඉස්සෙල්ලා කියලා දෙන්න කෙනෙක් නැතිනම් හොඳ පෑනකුයි පොතකුයි තියාගෙන මුලක ඉඳන් කියවන්නවත් ගන්න. කියවන සූත්‍රයක් ගානේ නොතේරෙන වචන නොතේරෙන තැන් ලියා ගන්න. ලියාගෙන පස්සේ ගිහි වේවා පැවිදි වේවා මේකේ නියම විදිහට අර්ථය පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන කෙනෙක් හම්බ වුණාම ඒ කාරණාව ලියා ගන්න. එතකොට අපිට පුළුවන් මේ ශාසනයේ කොතනක හෝ වැරද්දක් තියෙනවනම් මෙන්න මෙතන වැරදි, මෙන්න මේ ධර්මතාවයේ වැරදි, මෙන්න මේ කාරණා වැරදි කියලා නිර්ණය කරන්න, තීරණය කරන්න. වැරද්ද හරි ගස්සන්න පුළුවන්, ඒක අපේ වගකීම. යම් තැනක නිවැරදි නම් මේක වඩාත් නිවැරදියි කියලා බය නැතුව තහවුරු කරන්න පුළුවන් හයියක් එනවා. මම මේ ටික මතක් කළේ ස්වාමීන් වහන්ස මම මේ ටික කියන්නේ මගේ පෞද්ගලික යමක් කියන්න නෙවෙයි. නමුත් අවුරුදු 15ක් විතර කාලයක් පුරාවටම මම ධර්මය හොඳට හෙව්වා, හිතුවා, බැලුවා, ගවේෂණය කළා. එහෙම පිටකය හොඳට හිතද්දි බලද්දි මට තේරෙනවා, වැටහෙනවා අද මේ ශාසනේ මේ තරම් දුරට උත්සාහවත් වෙන අය හිටියත් මේකේ ප්‍රයෝජන නැති වෙන්නේ විශාල අඩුපාඩුවක්, වැරද්දක් තියෙනවා අපි අද දරාගෙන ඉන්න අර්ථවල කියලා. මම ස්වාමීන් ඒක මතක් කරන්නම්. නමුත් අර මං කිව්වේ මුලින්ම වචනේ, මං කියපු එක එහෙමම ස්වාමීන් වහන්සේලා ගන්න එපා, ඒක බැහැර කරන්නත් එපා. ඒ වචනේ අරගෙන පැත්තකට තියාගෙන ස්වාමීන් වහන්සේලා පිටකේ සිසාරා ගවේෂණය කරන්න. පිරිසිදු බුද්ධ වචනේ පින්වත් ස්වාමීන් වහන්සේ, මගේ පෞද්ගලික අදහස, ත්‍රිපිටකය කියන්නේ ජීවමාන බුදුහාමුදුරුවෝ වගේ. මම දැක්කේ නැහැ ත්‍රිපිටකය තුල පොඩිම වැරද්දක්වත් සමහර විට මුද්‍රණ දෝෂයක් ඇරුණුකොට. මෙන්න මේ කාරණාව මෙන්න මේ තැනින් වැරදි කියලා කියන්නේ යමක් මම දැක්කේ නැහැ. ඉතින් මම මේ පෙන්වන්න හදන කාරණාව ස්වාමීන් වහන්සේලා අහගන්න, ඒක දෘෂ්ටි වශයෙන් ගන්න එපා, ඒක බැහැර කරන්නත් එපා. අනිත් ග්‍රන්ථ එක සසඳන්නත් එපා, ත්‍රිපිටකය එක සසඳන්න, පෙළදහම එක සසඳන්න. පෙළදහමට තියලා බලන්න, සැසඳෙන්නේ නැත්තම්, බැහැලෙන්නේ නැත්තම් මං කියන ඒ දර්ශනය, මේ කියන්න හදන කාරණාව අයින් කරන්න. බැහැලෙනවා නම් සැසඳෙනවා නම් මං කියන හින්ද නෙවෙයි, බැහැලෙන නිසා සැසඳෙන නිසා ගන්න. ඒකෙන් මම මතක් කළේ ස්වාමීන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා, යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සම්පදං පස්සති, යෝ පටිච්ච සම්පදං පස්සති සෝ ධම්මං පස්සති. යම් කිසි කෙනෙක් පටිච්ච සම්පදේ දන්නවා නම් එයා ධර්මය දන්න කෙනෙක්, යම් කිසි කෙනෙක් ධර්මය දන්න නම් එයා පටිච්චසම්පදාය දන්න කෙනෙක් කියලා. එතකොට යම් තැනක පටිච්චසම්පාද ධර්මයේ වැරදුණු ධර්මයේ වැරදුනා ධර්මයේ වැරදිනවා නම් වරදිනේ පටිච්චසම්පාදයේ කියන තැනින් වැරදීමෙන්මයි කියන කාරණාව පෙන්වනවා. යම් තැනක ශාසනය වරදින්නේ ධර්මයේ වරදින්නේ එක දෙයක් වැරදුනොත් විතරයි. පටිච්චසම්පාදයේ කියන ධර්මතාවයේ වැරදුනොත් ධර්මයේ වරදිනවාමයි. ධර්මයේ වැරදුනොත් පටිච්චසම්පාදයේ වරදිනවාමයි. පටිච්චසම්පාද ධර්මය පෙන්වන ධර්මය හරි ගියොත් ධර්මයේ හරි ගියා, ධර්මයේ හරි ගියොත් පටිච්චසම්පාදේ හරි යනවා. ඊට පස්සේ ධර්මයේ හරි ගියොත් අර්ථය හරි යනවා, අර්ථය හරි ගියොත් ප්‍රතිපත්තිය හරි යනවා, ප්‍රතිපත්තිය හරි ගියොත් ප්‍රතිවේදේ නැත්තම් ඵලය හරි යනවා. පටිච්චසම්පාදේ වැරදුනොත් ධර්මයේ වරදිනවා, ධර්මයේ වැරදුනොත් අර්ථේ වර්ධිනව, අර්ථේ වර්ධිනුත් ප්‍රතිපත්තිය වර්ධිනව, ප්‍රතිපත්තිය වර්ධිනුත් ප්‍රතිවේදී නැත්නම් මාර්ගඵල වර්ධිනව. සම්පූර්ණ මේ වැරද්ද සහ නිවැරද්ද මත, පටිච්චසම්පාද ධර්මයේ වැරද්ද සහ නිවැරද්ද මත මේ ශාසනයෙම නිවන් දකින්නවා හෝ නොදකින්නවා කියන කාරණාව තීරණය වෙලා තියෙයි. ඉතින් මෙතනදී අපි හැම කෙනෙක්ම බොහෝ කාලයක් එකම විදිහට මේ පටිච්චසම්පාද ධර්මයේ ඉගෙනගෙන සජ්ජායනා කරගෙන ආවා. නමුත් ත්‍රිපිටකය ගැන ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කරනකොට අද මේ තියෙන ක්‍රමය වැරදි කියලා මට තේරෙනවා. තියෙන ක්‍රමය ගැන තියෙන අර්ථ අරගෙන තියෙන ක්‍රමය වැරදි කියලා තේරෙනවා. වැරදි කියලා පෙනෙනවා. මෙන්න මේ විදිහට අර්ථය ආවොත් මේ සූත්‍රයට බැහැලෙනවා, විනයට ගැළපෙනවා, ධර්මයන්ට ගැළපෙනවා කියන උත්තරයක් ආවා. ඒක මම පොඩ්ඩක් මතක් කරන්නම්. මේ පටිච්චසමුප්පාද ධර්මය ශාසනයේ හදවතයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ තැන කවදා හරි කොතනක හරි වැරද්දක් තිබුණත් ධර්ම විනය නැත්නම් ත්‍රිපිටකය පරිශීලනය නොකරන නිසා, ඒක ගුරුතෙන්හි තබාගෙන කටයුතු නොකරන නිසා අපි බොහෝ දිනකට පෙනෙන්නේ නැහැ, බලන් ඌමනාවකුත් නැහැ, බලන් දන්නෙත් නැති වෙලා. පහුගිය කාලේ පටිච්චසම්පාදය ගැන මම දන්න විදිහට දේශනා කළා ස්වාමීන් වහන්ස. අපිට මට සර්වත්‍තතා ඥානය නැහැ, හැම දෙයක්ම මට බැහැ. අපි ඉපදිලා සාමාන්‍ය ලෝකෙ කෙනෙක් හැටියට මේ ශාසනයට ආවේ. ඉතින් මෙච්චර කාලයක් තිබුණු දෙයට එකපාරට අනිත් පැත්තට මට යමක් පෙනෙන්නේ නැහැ. ඉතින් වර්තමානය තුල පටිච්චසම්පාදයට අර්ථ පෙන්වන ධර්මතාවයට පුළුවන් තරම් සාධාරණයක් කරන්න මම උත්සාහවත් වුණා. නුවණින් බලලා ඒ තිබුණු ක්‍රමයටම පරස්පර නොවන විදිහට අර්ථය පෙන්වන්න මම වග බලා ගත්තා. නමුත් ජීවිතයෙන් ධර්මය දකිනකොට, ජීවිතයට පෙනෙනකොට, මා අපදේශෙන් ගලපනකොට මේකේ එන්න මේ අර්ථය දුරස් බවක්මයි මට වැටහෙන්නේ. ඉතින් මම ඒකෙදි තියෙන ප්‍රශ්න ටිකක් කියන්න. ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයේ පටිසම්භිදා මග්ගේ ඥාන කතාවල ධම්මට්ඨිති ඥානය නැත්නම් පච්චේ පරිග්ගහ ඥානය කියලා කොටසක් තියෙනවා ත්‍රිපිටකයේ. මෙන්න මේ ධම්මට්ඨිති ඥානයේදී පටිච්චසමුපාදය සම්මර්ෂණය කරන්න හොඳට පෙන්නනවා. පටිච්චසම්පාදයේ අංග 12ක් වශයෙන් මෙනෙහි කළ යුතුයි, අංග 12 තුන් කාලෙන් මෙනෙහි කළ යුතුයි, කොට්ටාස හතරකින් මෙනෙහි කළ යුතුයි, ආකාර 20කින් මෙනෙහි කළ යුතුයි කියලා පටිසම්පාදයේ මෙනෙහි කරන ආකාරය පෙන්වනවා. ඒ ටික බැලුවාම දැක්කහම හරි පරස්පරයක් ඇති වෙනවා අද වර්තමානයේදී අපි දන්නා වූ සිද්ධාන්තයට. අද පටිච්චසමුපාදයේ ස්වාමීන් වහන්ස අවිද්‍යාවෙන් පටන් අරගෙන ජරා මරණ දක්වා අංග 12ක් තියෙනවා. හරි. අංග 12 තුන් කාලෙන් බලන්න කියලා කිව්වහම අපිට වර්තමානයේදී උගන්වලා තියෙන්නේ, අපි ඉගෙනගෙන තියෙන්නේ අර්ථ වශයෙන් පෙන්වන්නේ අංග 12 අතීත වර්තමාන අනාගත කියලා තුන් කාලකින් කඩලා පෙන්වන්න. අවිද්‍යා සංඛාර පෙරයි, විඥාන නාම රූප සලායතන පස්ස වේදනා වර්තමාන විපාකයි, තණ්හා උපාදාන භව වර්තමාන හේතුයි, ජාති ජරා මරණ කියන දෙක අනාගත ඵලයි කියලා. මේ අත පෙන්නලා තියෙන ක්‍රමය ගත්තාම ওই ක්‍රමයේ තුල අපි හිතුවේ නැති වුණාට ගැටළු රාශියක් තියෙයි, ප්‍රශ්න රාශියක් තියෙයි, සැසඳෙන්නේ නැති ධර්මතා විශාල ගොන්නක් තියෙයි. අද වගේම උප්පත්තියක්නේ පෙර ජීවිතය දැන් අපි දැක්කා. අවිද්‍යා සංඛාර පෙර තණ්හා උපාදාන, අවිද්‍යා සංඛාර පෙර විඥාන නාම උපසලයන් පස්ස වේදනා කියන ටිකනේ අද අපේ ජීවිතය ආරම්භය. එහෙනම් අපි ගියේ ජීවිතයේ කොතනක හරි ඉපදිලා හිටියන එතනත් මේ වගේම ආරම්භය විඥාන නාම උපසලයන් පස්ස වේදනා කියන ටිකක් මිසක අවිද්‍යා සංඛාරයේ ජීවිතෙත් නෑ. ඊටත් එහාට යනවා. ඊට ජීවිතය ගත්තාම එතනත් උපන්න කියනකොට විඥාන නාම රූප සලයතන පස්සේ වේදන අවිද්‍යා සංඛාරයතනත් නෑ. ඊටත් එහාට යනවා. එක වැරද්දා. ඊට පස්සේ අවිද්‍යාවෙන් කාමවචර මට්ටමක කර්ම කළා විඥාන නාම රූප සලයතන පස්සේ වේදන කියන මේ ටිකක් හදාගත්තොත් කාමවචර මට්ටමේ වේදනාවකට තණ්හා උපාදාන කළොත් ආපහු කාම භූමියෙම මිසක රූප අරූප ලෝකෙක උපදින්න තියෙන ඉඩ නැහැ. ඊගාවට මෙතන ඉඳලා අපි කියනවා අද තණ්හා උපාදාන භව කියන මේ හේතු ටික නිසා අනාගත ඵල ජාති ජරා මරණ මේ ටික තණ්හා මූලිකයි කියලා. අද තණ්හා උපාදාන භව නිසා අනාගතයට හටගන්න ටික ජාති ජරා මරණ කියලා. අනාගතී උපන්නට පස්සේ ඒකට පෙන්නනවා තණ්හා උපාදාන කියලා නෙමෙයි, පෙර අවිද්‍යා සංකරයි කියලා අවිද්‍යා සංකරයි පෙන්නන්නේ. දැන් පෙර ජීවිතී අපි ඉපදිලා හිටියානම් පෙර ජීවිතී විපාකයට අපි කර්ම රැස් කළා නම් අපිට කිව්වේ එතන ඇති කරගත තණ්හා උපාදාන භව මේ ජීවිතී ස්කන්ධ ටික හදනවා කියලා. පෙර ජීවිතයේ කිව්වේ මේ පැත්තට තණ්හා මූලික ධර්මතාව කියලා. දැන් ඉපදුනහම අපි කියනවා නෑ අවිද්‍යා සංකාරයෙන් හටගත්තේ කියලා. අන්තිමට එකම තැනකට අවිද්‍යා සංකාරයි තණ්හා මූලිකයි කියලා මේ පැත්තට මේ පැත්තට අපිව කරකවනවා මිසක සහේතුකව පෙන්වන්නේ නෑ. මං කියන එක තේරෙනවද? දන්නේ නෑ ස්වාමීන් වහන්සේලාට. පෙර ජීවිතයේ අපි හිටියානම් කොතනක හරි එතන ඒ වේදනාව ආරම්භය තණ්හා උපාදාන වෙලා කෙලෙස් ටිකක් අපි හදාගත්තනම් එදා අපිට පෙන්වුව නේද අනාගත ජාති ජරා මරණ අනාගතයි කියලා. ඒ ස්කන්ධ ටික තණ්හා මූලිකයි කියලා පෙන්වුව නේද ස්වාමීන් වහන්ස? හරි. දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා පෙර ජීවිතී තණ්හා උපාදාන නිසා හටගත්ත කියන භව නිසා හටගත්ත කියන එක නෙමෙයි කියන්නේ. අද අපි ඉදිරිපත් කරන්න මොකද්ද? අවිද්‍යා සංකාරේ පෙරජී කියලා. තණ්හා මූලිකයි අවිද්‍යා මූලිකයි කියලා ස්කන්ධ දෙකක් දෙපැත්තක් පෙන්වනකොට තණ්හා මූලික ස්කන්ධ ටික මොනවද අවිද්‍යා මූලික ස්කන්ධ මොනවද කියලා පෙන්වලා නැහැ. ඔළුව වටේ කරකවනවා විතරයි අපිව. අවිද්‍යා මූලික කියලත් එකම එක පෙන්වනවා, තණ්හා මූලික කියලත් එකම එක පෙන්වනවා. අවිද්‍යා මූලික එක මොකද්ද කියලා අහුවාම තණ්හා මූලික එක පෙන්වනවා. තණ්හා මූලික එක මොකද්ද කියලා අහුවාම අවිද්‍යා මූලික එක පෙන්වනවා. මම දන්නේ මේක ටිකක් හිතන්න ස්වාමීන් වහන්සේලා පටිච්චසම්පාදය චක්‍රයක් ලියාගෙන හිතන්න. අද ඔය ගන්න ක්‍රමේ ඔය වගේ තව වැරදි තියෙනවා, අඩුපාඩු ගොඩායි. නමුත් පිරිසිදු ත්‍රිපිටකයට හිත තබල බැලුවොත් ත්‍රිපිටකේ ඔය මං කිව්ව ධම්මට්ටි ඥානයේදී අංග 12 තුන් කාලෙන් බලන්න පෙන්වන හැටි වෙනස්. කොහොම නෙමෙයි අංග 12 තුන් කාලෙන් බලන්න. දැන් අපි ওই වචනේ ඇහෙනකොට ඒකයි හුරු පුරුදු ගතිය අපේ ඉස්සරහට එන්නේ. අංග 12 තුනට කඩලා බැලුවේ අවිද්‍ය සංකාර පෙරයි විඥානාවරු මේ ටික වර්තමාන අනාගත ඵල. නමුත් බුදුහාමුදුරු දේශනා කරන්නේ අංග 12 තුන් කාලෙන් කියන්නේ අවිද්‍යාවෙන් පටන් අරන් භවයේ දක්වාම ජාති ජරා මරණ දක්වාම අතීතේදිත් අවිද්‍යාව නිසාම සංකාර වුණා. වර්තමානත් අවිද්‍යාව නිසාම සංකාර වෙනවා. අනාගතේටත් අවිද්‍යාව නිසාම සංකාර වෙනවා. අතීතේදි සංකාරය නිසාම විඥානීය වුණා. වර්තමාන සංකාරය නිසාම විඥානීය වෙනවා. අනාගතේට සංකාරය නිසාම විඥානීය වෙනවා. අතීතේදි විඥානීය නිසාම නාම රූප වුණා. වර්තමානත් විඥානීය නිසාම නාම රූප වෙනවා. අනාගතයේදීත් විඥානෙ නිසාම නාම රූප වෙනවා. අතීතයේදීත් නාම රූප නිසාම සලායතන වුණා. අදද නාම රූප නිසාම සලායතන වෙනවා. අනාගතයටත් නාම රූප නිසාම සලායතන වෙනවා කියලා අංග 12 තුන් කාලෙන් බලන්න කියන්නේ. අංග 12ම අයිති එක භවයකට. අතීතයේදීත් මේ අංග 12ම මේ ප්‍රත්‍යයෙන් වුණා. අදද මේ අංග 12ම මේ ප්‍රත්‍යයෙන් වෙනවා. අන මෙහෙම තිබුණොත් අනාගතයටත් මෙහෙම වෙනවා කියලයි පිරිසිදු පෙළදහමේ පෙන්වන්නේ. ලොකු වෙනසක් අංග 12ක් තුනට කඩන එකත් අංග 12 තුන් කාලෙන් බලන එකත්. අංග 12ක් තුනට කඩලද අංග 12 තුන් කාලෙන් බලන්න කියන වචනයට අද අපිට උගන්වලා තියෙන්නේ අංග 12 තුනකට කඩන්න. අතීතයට අංග 2යි, වර්තමානයකට අංග 8යි, අනාගතයට අංග 2යි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අංග 12 තුන් කාලෙන් බලන්න කියලා. අංග 12ම අතීතෙදිත් මේ වැරද්ද වුණා, අදත් මේ වැරද්ද, මෙහෙම වුණොත් මෙහෙම වෙනවා, අනාගතෙටත් මෙහෙම වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදායි මං උපජ්ජති, ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධායි මං නිරුජ්ජති. මෙය ඇති කල්හි මෙය වෙයි. මේ ධර්මයන්ගේ ඇතිවීමේ මේ ධර්මයේ ඇති වෙනවා. මෙය නැති කල්හි මේ නොවේ. මේ ධර්මයන්ගේ නැතිවීමේ මේ ධර්මයේ නැති වෙනවා කියලා මේ හේතුඵල ධහම තුන් කාලෙන් බලන්න පෙන්වන්නේ. ඊට පස්සේ පෙළ ධහමේ කොට්ටාස හතරකින් බලන්න උගන්වනවා. දැන් වර්තමා අපි බලන්නේ කොහොමද? අතීත හේතු නිසා වර්තමාන ඵල, වර්තමාන ඵල නිසා වර්තමාන හේතු, වර්තමාන හේතු නිසා අනාගත ඵල කියලා කොට්ටාස හතරක් බලනවා මේ අංග 12. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අංග 12 කොට්ටාස හතරකින් බලන්න කියලා. හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යාර්ථෙන් අවිද්‍යාව ප්‍රත්‍යයයි, අවිද්‍යාව නිසා සංඛාරය ඇති වෙනවා කියලා ධර්මතාවයකින් පෙන්නවා. ඊට පස්සේ අවිද්‍යාව හේතුයි සංඛාරය හේතු සමුප්පන්නයි, අවිද්‍යාව පටිච්චයි සංඛාරය පටිච්ච සමුප්පන්නයි, අවිද්‍යාව ප්‍රත්‍යයි සංඛාරය ප්‍රත්‍ය සමුප්පන්නයි කියලා මේ කොටස් හතරෙන් බලන්න කියනවා. අංග 12ම අතීතෙදිත් අංග 12ම මෙන්න මේ ප්‍රත්‍ය හතරෙන් උපන්නා. වර්තමානත් මේ ධර්මයේ මේ ප්‍රත්‍ය හතරෙන් උපදිනවා. අනාගතත් මේ ධර්මයේ මේ ප්‍රත්‍ය හතරෙන් උපදිනවා කියන කාරණාවක් වෙන්නවා. මෙන්න මේ පෙළ දහමේ තියෙන ධර්මතාවයන්ට ගලපලා බලනකොට අද පටිච්චසමුප්පාදයේ අද අපි දන්නා අර්ථය සම්පූර්ණ වැරදි කියන අදහසක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මුළු බ්‍රහ්මචර්යාවටම බලපාන සිද්ධියක් මේක. නිවන් මඟ සම්පූර්ණ විවෘත වෙනවද නැති වෙනවද කියන එකට වග කියන එකම තැන. ඒකට හේතුව මම කියන්නම්. ස්වාමීන් වහන්සේ අවිද්‍යා මූලික සහ තණ්හා මූලික කියලා ස්කන්ධ දෙකක් තියෙනවා. නමුත් අද දවසේදී අවිද්‍යා මූලිකයි තණ්හා මූලිකයි කියන දෙකම එක තැනකට පෙන්වන්නේ සහේතුක මෙන්න මෙතනයි කියලා පෙන්වන්නේ නැහැ. නමුත් ඇත්තටම පටිච්ච සම්පාදේ අවිද්‍යා මූලික තණ්හා මූලික කියන උත්තර දෙක ලැබුණොත් ඒ මත තමයි ප්‍රතිපදාව කියන එක ගොඩනගන්නේ. අද ප්‍රතිසන්දිය අවිද්‍යා මූලිකයි කියන උත්තරය අපිට තියෙන හින්දායි තණ්හා උපාදාන වර්තමාන හේතු නිසා තණ්හාව නැති කළ යුතුයි කියන උත්තරයක් එන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්දිය තණ්හා මූලික වුණොත් උත්තරයක් එනවා නිවන් දකින්න අවිද්‍යාව නැති කළ යුතුයි කියලා. අවිද්‍යා මූලික ස්කන්ධ ටිකේ මෙදී උත්තර එනවා. අපි දැන් බලමු පටිච්චසම්පාදයේ සැබෑම ජාතිය කියන තැන අයිති කොතෙන්ද කියලා. අද අපි ඉපදීම නැත්තම් ජාතිය දකින්නේ සංඛාරපච්චය විඥානං කියන තැනින්. අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන තැනින්. නමුත් පෙළදහම ගත්තොත් ස්වාමීන් වහන්සේ හොඳට සිහි කළොත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින සංස්කාරය විස්තර කළොත් අපි පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිජ්ජාභි සංඛාර කියන තුන් සංඛාරයක් පෙන්නනවා. සංඛාරයේ උප්පති ස්ථාන පෙන්වුවොත් පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි කියන තුන් සංඛාරයක් පෙන්නනවා කර්මවලට. ඒ සංඛාරයේ උප්පති ස්ථාන පෙන්වුවොත් මං ඕක ධම්මසංගණියේ කර්මසිතකින්ම කිව්වොත් යස්මින් සමයේ කාමවචර කුසල චිත්තං උප්පන්නෝ හෝති සෝමනස් සහගත සසංකාරක ඥාන සම්ප්‍රයුක්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමයේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති කියලා වෙනනවා. යම් කලක සොම්නස් සහගත නුවණින් යුක්ත වූ කාමවචර කුසල චිත්තේ උපදිනේද කිසියෙකුගේ මෙහෙවීමකින් තොරව කොහොමද රූපය අරමුණු කරගෙන හෝ සද්දය අරමුණු කරගෙන හෝ ගන්ධය අරමුණු කරගෙන හෝ රසය අරමුණු කරගෙන හෝ පොට්ටබ්බය අරමුණු කරගෙන හෝ ධර්ම අරමුණ අරමුණු කරගෙන කියලා. කර්මසිත ඇති වෙනකොට පෙනෙන ආයතන හයම අරමුණු කරගෙනයි මේ කර්මසිත ඇති වෙන්නේ කියලා. ඊට පස්සේ විස්තර කළොත් සංඛාරපච්චය විඥානං කියන එක හොඳට බලන්න. සංඛාරපච්චය විඥානං කියන චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන හයක්ම පෙන්වනවා. නමුත් අපි සංඛාරපච්චය විඥානං කියලා එක ප්‍රතිසන්දිසිතක් ගැන විතරයි කතා කරන්නේ. පෙළදහම ස්වාමීන් වහන්සේලා කියවන්න සංයුත්ත නිකායේ දෙකේ පටිච්චසම්පාද විභංග සූත්‍රය වගේ කියවන්න. මේ සූත්‍රවල හොඳට තියෙයි විඥානය කියන්නේ මොකද්ද කියලා. සංඛාරපත්‍යෙන් උපදින විඥානය, විඥානපත්‍යෙන් උපදින නාම රූප, නාම රූපපත්‍යෙන් උපදින සලආයතන කිව්වහම චක්කු සෝත ගාන ජීවා කාය මන ස්පර්ශ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස වේදනාව ගත්තහම චංකු සම්පස්ස ජා වේදනා සෝත සම්පස්ස ජා වේදනා ගාන ජීවා කාය මනෝ සම්පස්ස ජා වේදනා තණ්හා රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා කියලා මේ වගේ කාරණා ටිකක් පෙන්නනවා. නමුත් අපි අද දවසේදී කතා කරන්නේ සංඛාරපච්චය විඥානං කියන තැන ප්‍රතිසන්දියක් ගැන විතරයි. ඒ සිත නිසා නාම රූප වල ආයතන හැදුනහම ඊට පස්සේ ඒ ආයතනට ගැටල චක්කු විඤ්ඤාණ සෝතු විඤ්ඤාණ උපදිනවා. ඒවට නාම රූප නැහැ. අර ප්‍රතිසන්දි වට මේ තිබුණු නාම රූප දෙක තමයි අර විඤ්ඤාණ වලට ඊට පස්සේ ඍජුව බලපාලා තියෙන්නේ. ඒ විඤ්ඤාණ නිසා නාම රූප වෙනවා කියන සිද්ධි නැහැ. එතකොට මම මේ ඔක්කොම වැරදි සිද්ධාන්තයන් ටික පෙන්වන්නේ අපි අදයි කියන්නේ සංඛාරපච්චය විඥානං කියන එක ජාතිය කියන තැනට අයිති කියලා. නමුත් පෙළේ හොඳට ගවේෂණය කළාම ත්‍රිපිටකේ ඒකේ පෙන්වන්නේ බහුපච්චය ජාති කියලා. උප්පත්තියේ පෙනවන්නේ ප්‍රතිසන්දියේ පෙනවන්නේ සංඛාරපච්චය විඥානං කියන තැනින් නෙවෙයි. බහුපච්චය ජාති කියලා භවය කියන තැනුයි ප්‍රතිසන්දියේ පනවලා තියෙන්නේ පෙළ දහමේ. නමුත් අද අපි පටිච්චසම්පාදයේ ජාතිය පනවන්නේ උප්පත්තිය පනවන්නේ සංඛාරපච්චය විඥානං කියන තැනින්. නමුත් පෙළ දහමේ පිටකේ ජාතිය කියන එක පනවලා තියෙන්නේ කොතනින්ද? භවය කියන තැනින්. බහුපච්චය ජාති කියන තැනින්. එතකොට මේක ලොකු වෙනසක් තියෙනවා. බවපච්චය ජාති කිව්වොත් දැන් අහුව ජාතිය කුමක්? ජරා මරණ ශෝක පරිදෙ දුක් දෝමනස්ස, මේ දුකට හේතුව මොකද්ද? ජාතිය. ජාතියට හේතුව කුමක්ද? භවය. භවයට හේතුව කුමක්ද? උපාදානය. උපාදානයට කුමක් හේතුවද? තණ්හාව. තණ්හාවට කුමක් හේතුද? වේදනාව කියලා බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් අවධාරණය කරනවා. කිසිම තැනක නැහැ සංඛාරපච්චය විඥානං කියන තැනකින් ජාතියක් පනවලා, ජරා මරණයක් පනවලා. ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්දිය සංඛාරපච්චය විඥානං කියන තැනින් පැනවුවොත් එන දෝෂයක් තියෙනවා. චක්කු විඥාන, සෝත ගහන, ජීවා කාය විඥාන, නාම රූප, සලායතන, පස්ස වේදනා කියන ටික අපේ ජීවිතය වෙනවා. ඒ ටික නැති කරන්න බෑ. කෙලෙ ප්‍රතිසන්දියට පැමිණියොත් ප්‍රතිසන්දි වශයෙන් පැමිණි ටික කෙලෙස් ඇති බව නිසාවත් නැති බව නිසාවත් නැති කරන්න බැරි වෙනවා. ඒක පිළිසෙන් දක්ින්න විතරයි පුළුවන් වෙන්නේ. අවිද්‍යාවෙන් හටගත්ත ධර්මතා ටික ජීවිතයේ වුණා නම් මට අවිද්‍යාව ඇතුලේ ඉන්න වෙන්නේ. ඒක ජාති ජරා මරණයන්ගේ යුක්ත ස්කන්ධ ටික. අවිද්‍යාවෙන් හටගන්න ස්කන්ධ ටික ජාති ජරා මරණයන්ගේ යුක්ත ස්කන්ධ ටික. එතකොට මට මේ ජීවිතේ ජාති ජරා මරණ ස්කන්ධ ටිකේ පය ගහලා පිහිටලා ඉඳගෙන මතු තමයි ජරා මරණයන්ගේ මිදෙන්න වෙන්නේ. එහෙම වුණොත් මේ ශාසනයේ බාහිර ශාසනයක අතර වෙනසක් නැහැ. දෙවියන් වහන්සේ ළඟට ගියාම සදාතනික විමුක්තියක් ලැබෙනවා කියන දර්ශනයත්, සදාතනික ස්වර්ගයට යන එකත්, මරණයෙන් පස්සේ සදාතනික නිවනට යන එකත් අතර වෙනසක් නැහැ. නමුත් මට බය නැතුව කතා කරන්න පුළුවන් මේ ජීවිතය සම්බන්ධ සිද්ධියක් නම්, බුදුහාමුදුරු දේශනා කළේ ඉන්නකම් පුළුවන් තරම් ජරා මරණ දුක් විඳලා මරණයෙන් පස්සේ දුකෙන් මිදෙන දර්ශනයක් දහමක්ද? මේ ජීවිතයේදීම අප්‍රමත්තා නමී යන්ති, යේ පමත්තා යතමත අප්‍රමාදුවෝ නුමියෙත්. ප්‍රමාදුවන් මලවැනේ කියන වචනයක් දේශනා කළේ තථාගතයන් වහන්සේ. අප්‍රමාද භවයෙන් මේ ජීවිතේම නොමියන්න පුළුවන් බවට පත් වෙන නිසා නෙවෙයිද? අජර අමර, අජර කියන්නේ ජරාවක් නැහැ, අමර කියන්නේ මරණයක් නැහැ. අජර අමර කියන්නේ ජරා මරණ නැහැ. ජරා මරණ නැති නිවන මේ ජීවිතේ ලබා ගන්න සාක්ෂාත් කරන්න බැයිද එහෙනම් අපිට? පටිච්චසම්පාදයේ ඔය අර්ථය ගත්තොත් ජරා මරණ මේ ජීවිතේ නැති කරන්න බැහැ. මම මෙතෙන්දී වගකීමකින් යුක්තව මතක් කරනවා, ඇත්තටම අපේ ප්‍රතිසන්දි නැත්තම් මව කුසක බැස ගන්න ටික උප්පත්ති ටික අයිති තණ්හා මූලිකව අවිද්‍යා මූලිකව නෙවෙයි. තෘෂ්ණා නැමති වඩුවයි මේ ගේ හදලා තින්නේ ස්වාමීන් වහන්සේ. අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරකං දිට්ඨෝසි පුනගේ හන්නකහසි. පින්ව බුදුරජාණන් වහන්සේ මේ හදන තෘෂ්ණා නැමති වඩුව නොදකීමෙන් බොහෝ කාලයක් මම ආවා. මේ ගේ හදන වඩුව මම දැක්කා කියලා පෙන්වන්නේ ප්‍රතිසන්දි වශයෙන් හටගත් ස්කන්ධ ටික තණ්හා මූලික වුණා නම් තණ්හාවෙන් හටගත් ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාව නිසා අද අපි කර්ම රැස් කරගෙන ආයතන ටික උපදවාගෙන ලෝකේ මවාගෙන සිද්ධියක් නම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අද අවිද්‍යාව නැති කළා සලායතන නිරෝධ කළා ප්‍රතිසන්දි වශයෙන් හටගත් ස්කන්ධ ටිකේ ජීවත් වෙන ඊටම ගැඹුරු දර්ශනයක් මේකෙන් පෙන්වන්නේ. මේ තරම් අතිශය ගැඹුරු දර්ශනයක් කිසියෙකුට අභිභවනය නොකළ නොහැකි තුන් ලෝක ධාතුවේ දර්ශනයක් බුදුදහම. නමුත් ඒක හුදු වචන ටිකකට සීමා වෙච්ච උඩින් යන ඕනම කෙනෙකුට හැපි හැපි ඉන්න පුළුවන් වචන ටිකකට සීමා වෙලා තියෙනවා මේ වැරද්දෙන්. මේ සිද්ධිය හරි නොගියොත් මගේ පෞද්ගලික අදහස, මොකද මට මගේ අදහස කියන්න පුළුවන්. ඒක ගන්න නොගන්න එක ස්වාමීන් වහන්සේලාගේ හෝ හැමෝගේම වැඩක්. හැබැයි තනි තීරණ මත නෙමෙයි මම මුලින් මතක් කළේ, ගන්න හෝ නොගන්න එක කළ යුතුයි ස්වාමීන් වහන්සේලා වගකීමෙන්ම. තව කාගෙන්වත් අහලා හෝ කවුරුවත් කිව්වට ගලපලා නෙවෙයි, Tamanට ගැළපෙන හිතෙන හින්දා නෙවෙයි, පරම්පරාවෙන් આવට නෙවෙයි, පිටකේ තිබුණට නෙවෙයි, කෙනෙක් කිව්වට නෙවෙයි, ආචාරවරු ඉගැන්වුවට නෙවෙයි, පොතපතේ තිබුණට නෙවෙයි, හොඳට පෙළ දහම ඉගෙනගෙන ඒකට ගලපලා ගැළපෙන නිසා ගලපන්න, ගලපලා බලන්න ගැළපෙනවනම් මේක ගන්න, නැත්තම් බැහැර කරන්න. අවධාරණ යුක්ත මතක් කරනවා මේ සිද්ධිය හැදුවේ නැත්තම් අවශ්‍ය නැහැ උත්සාහවත් වෙන්න මේ ජීවිතේ නිවන් දකින්න. ලැබෙන්නේ නැහැ විමුක්තිය කියන එක. නිවන කියන එක දුකෙන් මිදීමක් නම් මිදෙන්න ඕනේ දුක මත හිටගෙන ඉන්න දර්ශනයක් නම් අපිට තියෙන්නේ. යමක් නිරුද්ධ කළ යුතු නම් නිරුද්ධ කරන තැන ජීවිතය කියලා පෙන්වන පැවැත්මක් නම් අපිට තියෙන්නේ. එහෙනම් දුකේ මිදීම බලාපොරොත්තු වෙන්නේ මරණයෙන් පස්සේ. මම කතා කරන දේ තේරෙනවද කියන එක මම දන්නේ නැහැ. නොතේරෙනු නම් කාරණාවක් මතක් කරනවා. පැවිද්ද කියන්නේ මේක තේරෙන මට්ටමට ඔළුව ගත යුතුයි කියන එක. එහෙම නැත්නම් අපේ පැවිදිකම පළක් නැහැ කියන එක. ඒ ජීවිතයෙන් බුදුහාමුදුරන්ට යහපතක් කරන්නේ නැහැ. මගේ බුද්ධ ශාසනයට සේවයක් කරන්නේ නැහැ යා. මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට සාධාරණයක් කරන්නේ හොඳට හිතන්න පුළුවන් නුවණක් තියෙන අය. එයා ඒ අය මේ ලෝකෙට ආවේ ශාසනය රකින්න, ශාසනයෙන් රැකෙන්න නෙවෙයි. ඒ නිසා සමා වෙන්න ඕනේ මම මේ ටික කියනකොට. මගේ හිතට දුකක් නිසා මම මෙහෙම කියන්නේ. මේ ශාසනය ඕන කෙනෙකුට මේ විදිහට ඇදගෙන යන්න පුළුවන්කම තිබුණේ අපේ මනසෙ මේ ටික නැති හින්දා ස්වාමීන් වහන්ස. හරියට සෙක්කුවක බැඳ හරක් ටික කරකවන වගේ අතනින් පෙන්නනවා, මෙතනින් පෙන්නනවා, එහාට මෙහාට පෙන්න නිවන කියලා එකක් වටේ කරකවන අපිව. නමුත් අපි කවුරුවත් බලන්නේ නැහැ, කවුරුවත් හිතන්නේ නැහැ. ඔහේ ගතානුගතිකව කරපින්නගෙන දුවනෝ මිසක. ඉතින් මෙන්න මේ වැරද්ද හදනවද නැද්ද කියන කාරණාව ඉතුරු වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේට. මට චුට්ටක්වත් බයින අවශ්‍ය නැහැ. පටිච්චසමුප්පාදේ වෙනස් කරනවා, බුදුදහම වෙනස් කරනවා, අමුතු බණක් කියනවා කියලා මම කියලා නැහැ. මම කියලා තියෙන්නේ ප්‍රඥාවෙන් ගවේෂණයකට උත්තු පැත්තක් තියෙනවා බලන්න කියන කාරණාව. බොරුවට අපි වචන කතා කිරීම නෙවෙයි අවශ්‍ය. මං කියපු මේ කාරණා ටික බලන්න. සංයුත්ත නිකායේ දෙවනි පොතේ ද්විතීයික ඥානවත්තු සූත්‍රය බලන්න. මේකේ පෙන්නනවා සත්ත සත්ත්‍රි ඥානවත්තුනි දේශිස්සාමිති තන් සුනාත සාදුකම් මනසිකරෝත භාසිසාමිති. මහණෙනි නුඹලට පටිච්ච සම්පදාය ආරම්භය සත්‍යත්‍ය ඥානයක් මම දේශනා කරනවා. පටිච්ච සම්පදාය ආරම්භය නුවන්වල් 77ක් මම දේශනා කරනවා. මෙන්න මේ දේශනාව හොඳට අහන්න, මනාකුට මෙනෙහිත් කරන්න කියලා පෙන්නනවා. මොකද්ද සත්‍යත්‍ය ඥානෙ? අතීතයේදීත් අවිද්‍යාව නිසාම සංඛාර වුණා. අවිද්‍යා නිරෝධයෙන්ම අතීතයේදී සංඛාර නිරුද්ධ වුණා කියලා යම් කෙනෙක් දන්නවනම්, අදද අවිද්‍යාව නිසාම සංඛාර වෙනවා, අවිද්‍යාව නැතිවීමෙන්ම සංඛාර නැති වෙනවා කියලා දන්නවනම්, අනාගතයටත් අවිද්‍යාව නිසාම සංඛාර ඇති වෙනවා, අවිද්‍යාව නැති වෙනවා සංඛාර නැති වෙනවා කියලා දන්නවනම් 6යි. අතීතයේ අවිද්‍යාව නිසා සංඛාර ඇති වුණා, අවිද්‍යාව නැති වෙනකොට සංඛාර නැති වෙනවා කියලා, අවිද්‍යාව ඇතිවීම අවිද්‍යාව නිසා සංඛාර ඇතිවීම ගැන නෝනයි, අවිද්‍යාව නැති වෙන සංඛාර නැතිවීම ගැන නෝනයි, නෝනවල දෙකයි. වර්තමානත් අවිද්‍යාව නිසාම සංඛාර ඇති වෙනවා, අවිද්‍යාව නැති වෙන සංඛාර නැති වෙනවා කියලා වර්තමාන අවිද්‍යාව වර්තමාන සංඛාරය ඇතිවීම නැතිවීම ගැන දන්නා නෝනවල හතරයි. අනාගතයට අවිද්‍යාව නිසාම සංඛාරය ඇති වෙනවා, අවිද්‍යාව නැති වෙනු නැති වෙනවා කියලා දන්නා දෙකයි හයයි. මේ සංඛා අවිද්‍යාව නිසාම සංඛාරය ඇති වෙනවා, අවිද්‍යාව නැති වෙන සංඛාරය නැති වෙනවා කියලා දන්නා වූ නුවණක් තියෙනං ඒකද අනිච්චයි සංකතයි පටිච්ච සම්පන්නයි කියන නුවණක් තියෙයි. ඒකද දන්නා වූ දක්නා වූ කෙනෙක් නෙවෙයි, ඒකද නුවණක්. ඒ නුවණද සංකතයි පටිච්ච සම්පන්නයි කියලා දන්නවා කියලා එක නුවණක් කරඹය හතයි. අවිද්‍යා ඉඳලා සංකාර, සංකාර ඉඳලා විඥාන, විඥාන ඉඳලා නාම රූප, නාම රූප ඉඳලා සලආයතන, සලආයතන ඉඳලා පස්ස, පස්ස ඉඳලා වේදනා, වේදනා ඉඳලා තණ්හා, තණ්හා ඉඳන් උපාදාන, උපාදාන ඉඳන් භව, භව ඉඳන් ජාති, ජාති නිසා ජරාම කියන කාරණා ටික අතර 11ක් තියෙයි. ඔය 11 මේ තුන් කාලෙට වර නගලා එකකට හත ගානේ, හතේව 11ට කියනවා 77ක් කියලා. මේ සත්‍යත්‍ය ඥානය ගන්න පුළුවන්ද අංග 12 තුනට කඩලා? මේ සත්‍යත්‍ය ඥානය ගන්න පුළුවන්ද අවිද්‍යා සංකාරයේ පෙරයි, විඥානාම සලතන පස්ස වේදනා දැන්, තණ්හා උපාදාන දැන්, ජාති ජරා මරණ අනාගතයි කියලා අංග 12 තුනට කඩලා සත්‍යත්‍ය ඥානයක් ගන්න පුළුවන් නම් මට අරගෙන පෙන්වන්න. ඒ සූත්‍ර බොරුද එහෙනම්? පිටකේ බොරුද? අද පෙන්නන බාහිර ග්‍රන්ථ වලින් පෙන්නන අර්ථයද හරි පිටකේද හරි කියන එක තීරණය කළ යුතුයි. එතකොට අපි කවුරු ස්වාමීන් වහන්ස මේව බලන්නේ? ඇස් නැත්තෝ වගේ, කන් නැත්තෝ වගේ, අපි ගොළු බීරු වගේ, අන්ධය බීරු වගේ ඉන්නේ. ත්‍රිපිටකයේ තියෙයි කබඩ් එකේ මල් පහන් තුඳු දුනුත් අල්ලයි පූජා කරයි, ඒත් අවිද්‍යාව කියන එකේ පය ගහගෙන ඉන්නේ. මට සමා වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ, මම මේ ටික කියන්නේ හදලා ගන්න, නැගිටව ගන්න. මට ඕනේ මගේ ස්වාමීන් වහන්සේලා නැගිටලා ගන්න මිසක මට, මම දන්නවා ස්වාමීන් වහන්සේලා දන්නේ කියන තැන කියන්නේ නෙමෙයි. මට ඕනේ, මං දන්නවා මගේ ස්වාමීන් වහන්සේලා නැගිට දවසටයි සාසනය නැගිටින්නේ කියන එක. ස්වාමීන් වහන්සේලටයි මගේ බුදුහාමුදුරන් ඔය යලි ජීවමාන කරන්න පුළුවන් කියන එක මට තේරෙනවා. ඒ හින්දා ස්වාමීන් වහන්සේ මම මේවා කියන්නේ. ස්වාමීන් වහන්සේ දෙමව්පියෝ තමන්ගේ ගෙදර දරුවන්ට ගහන්න බයින්නේ හදා ගන්න ඕන හින්දා අල්ලපු ගෙදර ළමයිට ගහන්න යන්නේ. ඒකෙන් කියන්නේ මගේ නෙමෙයි කියන එක, මට ඕන නෑ කියන එක, ඒ ළමයා හදා ගන්න ඕනේ නෑ කියන එක. ගෙදර දරුවට ගහන්නේ බයිනේ හදා ගන්න ඕනේ කියන එක. ස්වාමීන් වහන්සේ වැඩි හිටියුන සමා වෙන්න මම මෙහෙම කියන්නේ මගේ කියන හැඟීමෙන්ද, අපේ කියන හැඟීමෙන්ද, මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට අයිති කියන හින්දා, මමත් ඒ ශාසනයට අයිති හින්දා. එහෙම හැඟීමක් නැත්තම් මම කතා කරන්නේ නැහැ. අපි යන්නේ නැත්තේ අනිත් අන්තුතු පිරිවිජ අසුපෝල්ට ඒවා හදන්න අපිට අවශ්‍ය නැති නිසා. ස්වාමීන් වහන්සලා එකතු කළ මෙහෙම කතා කරන්න බයින්න නෙවෙයි, හදන්න ඕනේ නිසා, හදා ගන්න ඕනේ නිසා. පිටකේ බැලුවනම් ස්වාමීන් වහන්සේ ස්වාමනන්තුට තේරෙයි අද අපි ඉන්නේ කොතනද කියලා. අපේ ජීවිත මෙහෙමවත් රැකිලා තියෙන ස්වාමනන්තු බුදුහාමුදුරන්ගේ බලෙන් කියලා මට වෙලාවකට හිතෙන්නේ. අපි ගාව තියෙන චුට්ටක දසම මාත්‍රයක්වත් තියෙන හැකියාවකින් නම් නෙවෙයි. බුදුහාමුදුරු අනන්ත සංසාරේ දන් දුන්නු එකේ පිනට තාම මට දන් ලැබෙන්නේ. බුදුහාමුදුරු අනන්ත සංසාරේ සිව්පස්සේ පූජා කරපු එකේ පිනට මම තාම යැපෙන්නේ. මගේ හැකියාවෙන් නෙමෙයි කියලා හිතෙන්නේ. ඇයි ඒ අපි බුදුහාමුදුරන්ට සලකලා තියෙන මොන විදිහටද කියන එක පෙන්වනවා. බුදුහාමුදුරන්ට සැලකුව වෙන්නේ ස්වාමීන් වහන්සේ උදේ හවස තුන් වේලටම බුද්ධ පූජාවන් පූජා කළා කියලා. එපා නෙමෙයි, කළ යුතුමයි. නමුත් පරිනිර්වාණ අවස්ථාවේදී දෙවියෝ බ්‍රහ්මයෝ මිනිස්සු නොයෙක් විදිහේ ස්තුති ගීත කියද්දී බුදුහාමුදුරු දේශනා කළේ ආනන්ද ඒව තථාගතයන් වහන්සේට කරන පූජා නෙවෙයි, ඒව ඒගොල්ලන්ට කරගන්න පූජා. ඒකෙන් ඒගොල්ලන්ට පින් සිද්ධ වෙනවා. යමෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැසිරෙනවා නම් ඒ අය විතරයි මට කරන උපකාරය කියලා. මොකද බුදුරජාණන් වහන්සේ සාරාසංකේ කල්පලක්ෂයක් පෙරම්පිරුවේ අහිංසක එක මිනිසියෙකු හෝ සසර දුකින් මට එතර කරවන්න පුළුවන් නම් කියන අවංක කරුණාබර හදවතකින් ස්වාමීන් වහන්සේ අපිට ඒ ටික කළ දෙන්න පුළුවන් නම් මගේ බුදුහාමුදුරන්ගේ බලාපොරොත්තුවක් ඉෂ්ට කළ දුන්න වෙනවා. බුදුහාමුදුරන්ට කරන්න පුළුවන් ඉහෙරම කෘතුපාකාර ගුණේ සලකපු කෙනෙක් වෙනවා. ඒක මට කරන්න බෑ ස්වාමීන් වහන්ස, මම ධර්මයේ තුල ජීවත් වෙන්නේ නැතුව, ධර්මයේ කියන එක දන්නේ නැතුව. ඉතින් ඕන කෙනෙකුට ස්වාමීන් වහන්සේ අපිව රවට්ටන්න පුළුවන් වෙලා තියෙන්නේ, පුළුවන්කම තියෙන්නේ. අපි මේ ධර්මයේ පරිශීලනය නොකළ නිසායි. මම ඔය කියන කාරණා ටික බලන්න මේක සහේතුකද නැද්ද කියලා. මේ පටිච්චසම්පාදයේ වැරද්ද ලැබුණොත් රහතන් වහන්සේලා ලෝකෙ බිහි වීම නවත්තන්න බැරි වෙයි. නමුත් මේ යන ක්‍රමයට ගියොත් බිහි වුණොත් පුදුමයි කියලා මට හිතෙන්නේ. මගේ පෞද්ගලික අදහස නම් ස්වාමීන් වහන්සේලා තීරණය කරන්න. මේ කොයි කාරණාවද සහේතුක කියලා. මම මුලින්ම කිව්වේ ඒකයි, පොතපත්වල තියෙන්න පුළුවන්. බොහෝ අය කියන්න පුළුවන්. නමුත් පිටකේ ගවේෂණය කළා, ආදේශ කළා බලන්න. ඇස් ඇතුව බලන්න. ස්වාමීන් වහන්සේ පටිච්ච සම්පදාය අංග 12 තුන් කාලයෙන් බැලිය යුතුයි කියලා මම කාගෙන් හරි දැනුමක් ඉගෙනගෙන ඔළුවේ තියාගෙන ඒ දැනුමෙන් නම් මේ අකුරු ටික දිහා බලන්නේ මට වෙන එකක් පේන්නේ නැහැ. මට පේන්නේ ඒක. නමුත් පෞද්ගලික දෘෂ්ටි කෝණයෙන් තමන්ගේ මනසේ නැතුව ඒක දිහා බැලුවොත් හොඳට පේදී මේ කියන්නේ වෙන එකක් නේ කියලා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ වැරද්ද කවදා වුණාද, කවද කළාද, කවුද කළේ, කොහොමද කළේ, කොතනද කළේ කියන එකක් මම දන්නේ නැහැ. නමුත් මට පේනවා මේක වැරදි. අවිද්‍යාවෙන් පටන් අරගෙන භවයේ දක්වාම තියෙන ඔක්කොම ටික අයිති කර්ම භවයට. බහුපච්චය ජාති කියන තැන උපදිනවා. ආයත් ප්‍රතිසන්ධි ස්කන්ධ ටිකේ පිහිටලා ඉඳගෙන ඒකේ ඇත්ත නොදන්නාකම නිසා ආයත් අවිද්‍යාවෙන් කර්ම භවය හදා ගන්නවා. ආයත් බහුපච්චය ජාති. ඔහොමමයි යන්නේ අපි. මං ඕකට මට තේරෙන විදිහට තව ගොඩාක් අඩුපාඩු ඇති. තේරෙන විදිහට මං අර්ථයක් කියන්න. මට දැනෙන විදිහට මං කිව්වේ අඩුපාඩු වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ සමා වෙන්න ඕනේ. මොකද මට සර්වත්‍තා ඥානය නැහැ. ඇත්තටම මාත් වැටි වැටි නැගිටින කෙනෙක්. බොහෝ මහන්සියෙන් පිටකේ ගවේෂණය කර කර හොය හොය එළිය එළිය සටහන් කර කර හරි බයයි මම. චුට්ටක් හරි වැරද්දක් කිව්වොත්, වැරද්දක් වුණොත් කල්ප ගණනක් පැහැෙන අපායයි. මම නොදන්නාකමින් බොරුවක් කිව්වේ කියන එකට සමාවක් නැහැ කියලා මම දන්නවා. නොදන්නාකමෙන් බලවත් අකුසලයක්. ඉතින් ඒ හින්දා සර්පයෙක් අල්ලන්න යන කෙනයි ධර්මය අල්ලන කෙනයි අතර වෙනසක් නැහැ ස්වාමීන් වහන්සේ. සර්පය වැරදි තැනින් ඇල්ලුවොත් ඒකම යාගේ අවසානයේ හේතුව. ධර්මය වුණත් අල්ලන එක වැරදියට ඇල්ලුවොත් අහු වුණොත් ඒකම යාගේ අවසානය. හොරකමක් කළොත්, සතෙක් මැරුවොත්, වනචරකමක් කළොත් ඒකේ තරම් ලොකු පාපයක් නෙවෙයි. ඒකෙන් මම ඕනම් පෞද්ගලිකව අපායටත් යයි. නමුත් ධර්මයේ වැරද්දුවොත් දෙවි මිනිසුන් සහිත ලෝකයටම පාඩුවක්. ඒ වැරද්ද ඒ අසත්පුරුෂකමයි ශාසනයේ ගොඩාක් කල්. ඉතින් ඒ නිසා මේවට අර්ථ ගැනීම හරීම අපහසුයි ස්වාමීන් වහන්ස. මම මේ කරන්නෙත් ලොකු වගකීමක් කරපිට දරාගෙන ලොකු වෙහෙසකින්. මොකද මේක තියෙන බරසාරකම ඊට එයා හරියට තියුණු උල් පිහි උඩ කරණන් දක්වන මිනිහෙක් වගේ. මට අද හයියට කෙනෙක් නැහැ ස්වාමීන් වහන්ස. මම බලන අර්ථේ වැරද්දක් පෙන්න ගන්නද කල්යාණ මිත්‍රයෙක් මගේ කරට කර හැපිලා හිටින ඉන්නවනම් මම තනියම ඉන්න ඔක්කොම දන්නවා කියන කැමති කෙනෙක් නෙමෙයි. හරි කැමති මං ගන්න අර්ථයක අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නන සත්පුරුෂයෝ දකින්න ඇසුරු කරන්න. අදට ওই ටිකක් හරි මට හරියට උපකාර වෙන්නේ කශ්‍යප හමුදුරු රාහුල හමුදුරු එහෙම මොන හරි දෙයක් ගත්තොත් ඔක්කොම මට හරියන්නේ නැහැ ස්වාමනස. මම හරි නැහැ. සමහර ඒවා ගත්තාම මට පෙන්නනවා බන්ති ඔක වැරදි නැද්ද මෙහෙම කියලා. හැබැයි මම දැනගන්න ඕනේ පෙන්නකොට ඒක නිවැරදි ඒක නිහතමානීව තේරුම් ගන්න. මට තේරුනොත් මම ගන්න අර්ථයට වඩා ඒක නිවැරදි කියලා මම පොඩි හඳුරු මේක ඇත්ත තමයි කියලා මම පිළිගන්නවා. මම කියන්නේ මම මේ දරන උත්සාහය ශාසනය බේරගන්න දරන උත්සාහයට ස්වාමීන් වහන්සේට උපකාරයක් වෙන්න කියන එක. ඇඟේ හයියෙන් නම් නෙමෙයි. නුවණක හයියකින් ඒක ඕනේ. ඉතින් එහෙම වුණොත් මිසක මේ ශාසනය බේරගන්න පුළුවන් වෙන බේරගන්න කෙනෙක් නැහැ. ඉතින් මම මතක් කළේ මේ වගේ ලොකු වටපිටාවක් තුල මම පොඩි අර්ථයක් පෙන්වන්න මට තේරෙන. ඒකේ වැරදි තියෙන්න පුළුවන්. සමහරවිට අනාගතයේ මේක තව අඩුපාඩු හැදෙන්නත් පුළුවන්. නමුත් මට හිතෙන්නේ ඇත්තටම මේ පටිච්චසම්පාදය කියලා කියන්නේ අපේ ජීවිත පැවැත්ම පෙන්වන්නේ ස්වාමීන් වහන්සේ. අපි මෙහෙම කිව්වොත් අපේ ඇස් ඉදිරිපිටට එන රූපයන්ගේ අද අපිට හම්බ වෙන නෙමෙයි. අද අපිට පෙනෙන රූප නෙමෙයි. මේ වැරද්ද මත මේ තමයි පටිච්චසම්පාදේ වැරද්ද මම කියන්නේ. අපිට හම්බ වෙන රූප තුල බහුවපච්චා ජාති පෙර ජීවිතේ භවය නිසා ප්‍රතිසද්ධි ඉද පටිසන්ධි විඥානං ඔක්කන්ති නාම රූපං පසාදු ආයතනං පුට්ටෝ පස්ස වේදිතං වේදනා කියලා ප්‍රතිසන්ධියේ මුල් කාරණාව කරගත ධර්මතා පහක් තියෙනවා. ඒ අවිද්‍යාව මුල් කාරණාව කරගත ධර්මතා පහ නෙවෙයි. මේ ප්‍රතිසන්ධියේ මුල් කාරණාව කරගෙන විඥාන නාම රූප සලතන පස්ස වේදනා කියන ධර්මතා පහ මේ පංච උපාදාන ස්කන්ධයේ තණ්හා මූලිකයි. ඒකේ ලක්ෂණයක් තියෙනවා. ඒකේ තියෙන ලක්ෂණය තමයි කෙලෙස් අඩු වැඩිකම නිසාවත් නැති කරන්න වෙනස් කරන්න බැරි සැබෑම ඇත්ත. අපි උපමාවක් කිව්වොත් ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තියක චිත්‍රයක් අපි දැක්කෝ. තාප්පේ චිත්‍රකුයි. ඒ වගේ මේ මුළු ලෝක ධාතුව පුරාම දේවල් කාරණා මිනිස්සු සත්‍ය පුද්ගල ඒව මුකුත්ම නැහැ. යථාභූත ප්‍රතිසන්දි වශයෙන් හටගත් ස්කන්ධ ටිකේ ඇත්ත චත්තාරෝච මහභූතා චතුර්ණංච මහභූතනං උපාදාය රූපං. රූප දෙකයි තියෙන්නේ. මහභූත සහ උපාදාය රූප ඔච්චරමයි. ආයි දේවියෝ බ්‍රහ්මියෝ මිනිස්යෝ ගස් කොළන් ඇපල් මිදියෝව නැහැ ඒකේ. ඒ කියන්නේ මහභූත සහ උපාදාය රූපයි කියන රූපයක් තමයි ඇස් ඉදිරිපිටට එන්නේ. ඔය ප්‍රතිසන්දි මට්ටමේ ඇත්ත. එහෙම රූපයක් එනකොට ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසා ඔන්න දැන් ඒ ප්‍රතිසන්දි මට්ටමේ ටික තමයි මහභූත සහ උපාදාය රූප කියන ටික. අවිද්‍යාව පතිත වෙන්න තැනක් තියෙන්න එපා. ප්‍රතිසන්දි වශයෙන් පැමිණ ස්කන්ධ ටික තියෙනවා. ස්කන්ධ ටිකේ තමයි ඇත්ත ඇති හැටි නොදන්නාකම කියන අවිද්‍යාව සක්‍රියද. ඒ ටිකේ ඇත්ත ඇති හැටි මහභූත සහ උපාදාය රූප කියන ටික ඇත් ඉදිරිපිට නෝඩ මහභූත සහ උපාදාය රූප කියන ටික දන්නේ නැහැ. ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අපි මේකට හිතනවා කාමවචර මට්ටමේ කර්මයක් කියන්නකො. ආ මේ හැඩයට කියන්නේ මිනිස්සෙක්. මේකට ඇපල් ගෙඩියක් කියලා හිතුවා කියන්නකො. අවිද්‍යාපච්ච සංකාරා මේ හිතන කියන කරන දේවල් වර්තමාන කර්ම. පෙනෙන පැත්ත තණ්හා මූලිකයි, ඇසිදිරි පිටාවේ මහබූත සහ උපාදාය රූප. අපි මේකට හිතනවා මිනිස්සෙක්, ඇපල් ගෙඩියක්, මිදි ගෙඩියක් කියලා හිතුවා. අවිද්‍යාපච්ච සංකාරා. හිතුවොත් වෙන දේ මොකද්ද? අරමුණේ විඥානය පිහිටනවා. අර රූපය මිනිස්සෙක් කියලා හිතුවාම, මිදි කියලා හිතුවාම, ඇපල් කියලා හිතුවාම මම මට දැනගැනිලක් ඇති වෙනවා. අර වර්ණ සටහන තියෙන ඒ රූප, ඒ හැඩය මිනිස්සෙක්ගේ, ඒ හැඩය මිදි, ඒ හැඩය ඇපල් කියන දැනුමක් ඇති වෙනවා. සංකාරපච්ච විඥානං අරමුණේ විඥානය පිහිටනවා. එතකොට මට දැන් බාහිර රූප ගැන දැනුමක් තියෙයි. ඒකට කියන්නේ චක්කු විඥාන කියලා, සංකාරපච්ච විඥාන. දැනගත්තාම දැනගත්ත නාම ධර්ම අරමුණු කළ හිත රූපෙට බැස ගන්නවා. විඥානපච්චය නාම රූපං. හිත රූපෙට බැසගත්තාම ඇහැ උපදිනවා. චක්කායතනෙ හැදෙනවා. සවිඥානක ඇහැට අර වර්ණ සටහන ආපහු ගැටෙනවා, ස්පර්ශ වෙනවා. ස්පර්ශනකට විඳිනවා. දැන් වර්ණ සටහන් නෙමෙයි මම විඳින්නේ, ඇපල් ගෙඩියක්, පුද්ගලයේ මිදි පොකුරක් විඳින්නේ මම. වේදනා පච්චය තණ්හා. මට එන්නේ පුද්ගලයකටයි තණ්හාව, ඇපල් වලටයි තණ්හාව, මිදි වලටයි තණ්හාව. තණ්හා පච්චය උපාදානං. මට තියෙන්නේ මේ පුද්ගලයක්මයි නම් අත්තවාද උපාදානය, මේක මිදි නම්, මේක ඇපල් නම් කාම උපාදානය, මේක සත්වයක් නම් දිට්ඨි උපාදානය. මේ වගේ හතර උපාදානය. මම පැත්තකට ගියාම මං දැකපු දේ මට ඉතුරු වෙනවා. ඇපල් තියෙනවා, මිදි තියෙනවා, මිනිස්සුයෝ ඉන්නවා කියලා බවප උපාදාන පච්චය බව. දැකපු රූපේ අහකට ගියත් ඉතුරු වෙච්ච ගතියක් මනසේ තියෙනව නේද? දැකපු රූපේ ඉතුරු වෙන්න නම් ඇහැ මුල් කාරණාව කරගත්ත වැරද්දක්ම යා යුතුයි. ඒක වෙන ආයතනකින් හදන්න බෑ. මේ භවයේ තිබුණොත්, දැකපු දේවල් බාහිර තියනවා කියන මේ ගතියේ තිබුණොත් ඉපදීම කියන එක හිස් වෙන්නේ නැහැ. අද දැකපු දේවල් තියෙන හින්දා තියෙන දේ හොයාගෙන ස්වාමීන් වහන්සේලට යන්න පුළුවන්. එහෙම දැකපු දේවල් නොතිබුණා නම් සිහි කළ යන්න පුළුවන්ද? යන්න බෑ. අද යන්න පුළුවන් නම්, පුළුවන් හින්දා යනවනම් ඒ විදිහටමයි ප්‍රතිසන්දි වශයෙන්ුත් බහුපච්චය ජාති බව වශයෙන් සිහි කරගත්ත දේ මුල් කරගෙන යනවාමයි. අවිද්‍යාවෙන් පටන් අරගෙන දැකපු රූපේ ඇති බවට ඉතුරු කරන තැන දක්වාම පටිච්චසම්පාද සිද්ධියකින් තමයි කළා තියෙන්නේ. ওই ටික කරනවා ආයෙත් ප්‍රතිසන්දි මට්ටමට එනවා. අහන අහන ඊට පස්සේ අපි කියමු, දැන් භවංග මට්ටමේ සිතට ගැටෙන්නේ නැත්තම් ප්‍රතිසන්දි වශයෙන් පැමිණ ස්කන්ධ මට්ටමට ආයතන වලට ගැටෙන්නේ සද්දයක් නම්, සද්ද මාත්‍රයක් විතරයි එන්නේ. ඒකේ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා අපි හිතනවා බස් එකක සද්දයක් කියලා හිතනවා. හිතුවම අරමුණේ විඥානේ පිරෙනවා. ඒ සද්දය බස් එකක සද්දයක් කියන දැනුම එනවා මට. විඥානේ පිහිටියම මොකද වෙන්නේ? බස් එකේ සද්දය අහනද සිතින් නාම ධර්ම අරමුණු කරලා හිත රූපෙට යොමු කරගන්නවා. එතකොට කන සවිඥානික වෙනවා, කන හැදෙනවා. සවිඥානික කනට සද්දේ ස්පර්ශ වෙනකොට මම විඳින්නේ බස් සද්දයක්. බස් සද්දෙටයි කැමති. මේක බස් එකක සද්දයක් කියන තැනින් සද්දේට මම උපහදාන වෙලා අතහැරෙනවා. මෙන්න මෙහෙම බස් වල සද්ද තියෙනවා කියන තැනකින් තමයි අතහැරෙන්නේ. ඔය වගේ ආයතන හයම තියෙනේ ස්වාමීන් වහන්සේ. කර්ම භවය හදලා 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 අර මැටි ටිකක් ගුලි කරලා ගුලි කරලා පැත්තකින් තියනවා වගේ පස්සේ පිටියට ගහගන්න. ආයතන හයෙන්ම කරන්නේ භවය හදාගන්න එක. අපි භවය හදලා 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 තියලා අපි ගෙවල් හැදුවේ නෑ ස්වාමීන් වහන්සේ. අපි පන්සල් හැදුවේ නැහැ, අපි ගෝලිය හැදුවේ නැහැ, අපි නගර ලෝක හැදුවේ නැහැ. අපි හැදුවේ භවය අපිට යන්න, අපේ ශේත්‍රය අපි හදාගත්තේ. අනන්ත අපරිමාණ සංසාරයක දුක් විඳින්න පුළුවන් මාවතයි හදන්නේ ආයතන ආයාරා. භවපච්චය ජාති, ඔය තියෙනවා තියෙනවා කියන ගොන්නෙන් එකක් තමයි මරණාසන්න මොහොතේ සිහි වෙන්නේ. අද මම සිහි කළා මම පන්සලට යයි නම් සිහි කළා මට යන්න පුළුවන්, කය බිඳිලා නැති හින්දා කය අරගෙන යනවා. නමුත් පන්සල සිහි කළා මම යන්න හදනකොට මට කයෙන් යන්න බැයි නම් කය බිඳිලා නම් ඒ යෑමම හිත බැස ගන්නවා එතෙන්ට. ඒ විදිහටයි ප්‍රතිසන්දියට යන්නේ අපි. භවපච්චය ජාති. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෙනෙන රූපේ ඇත්ත ඇති හැටි දැක්කොත් අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ. පෙනෙන විපාක නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි දැක්කොත් දිට්ඨි දිට්ඨමත්තං. තමන් හිතන කියන කරන කිසිම දෙයක් මේ පෙනෙන අරමුණට බඳින්නේ නැත්තම් බැඳේ නැත්තම්. ඇපල් කියලා හිතුවොත් මම දන්නවා පෙනෙන දේ එහෙමමයි. ඇපල් කියලා හිතන එක පෙනෙන දේට අයිති නෑ. පෙනෙන දේ මං හිතන එකට අයිති නෑ. හිතන එක සිටීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියලා මට පේනවා නම් මම මං හිතන එක රූපෙට ගැට ගහන්න නැත්තම් අවිද්‍යාව නිරුද්ධුණු සංඛාර නිරුද්ධන. මම හිතන එක හිතීමෙන් පස්සේ නිරුද්ධයි. අරමුණේ විඥානේ පිටන්නේ මට රූපවල ඇපල් හම්බ වෙන්නේ නෑ. ඒ එතකොට එතන තියෙන්නේ මහ භූත සහ උපාදාය රූපයි කියන ඇත්ත පෙනෙනවා නම් මම මොන දෙයක් හිතුවත් හිතන හිතන එක අතහැරනවා මිසක පෙනෙන්නේ නැහැ. එහෙම වුණත් අරමුණේ ගැට ගහන්න නැත්තම් විඥානය පිහිටන්නේ නැහැ. ආයතන ටික හදාගෙන බලන්නේ නැහැ. එහෙම වුණත් භවය කියන එක හැදෙන්නේ නැහැ. උත්තරයක් එනවා. දැක්කොත් රූපයක් අහකට යනකොට දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන ලක්ෂණය පෙනෙයි මිසක ඉතුරු වෙන්නේ නැහැ. කණ්ණාඩියක් ඉස්සරහට ස්වාමීන් වහන්සේ අපි ගියාම කණ්ණාඩියේ මූණ පෙනෙනවා, මූණ බලනවනේ. අහකට යනකොටම අපි දැකපු ඡායාව නැති වෙනවා කියලා තේරෙනවා. නැති වෙනවා කියලා තේරුණොත් භවය නැති වුණොත් කියන එකේ ස්වභාවය මොකක්ද? එක්ෂණිකව සන්තුතිව ජාතියට ඉඩ නැහැ. බැරි වෙලාවත් හිතිලා තියෙනවද ස්වාමීන් වහන්සේලාට බැරි වීමකින් 80කින් හරි කණ්ණාඩියේ තියෙන ඡායාව සිහි වෙලා තියෙනවද? ඇති බවට ඉබේ හිතෙනවද? Taman සිහි කෙරුවොත් දැන් ඒක නැහැ කියන එකම තේරෙනවා මිසක ආයිත් ගියුත් හම්බ වෙනවා කියන එක මිසක තියෙනවා කියලා රැඳෙන්නේ නැහැ. ඒ වගේ දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන එක එළඹ සිටියෝ ස්වාමීන් වහන්ස අපිට ඉබේ හිතෙනකම නැහැ. ඉබේ හිතන්නේ නැහැ. මේ දර්ශනේ තියෙන සලායතන නිරෝධයට යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හිතන දේ හිතින් කියින් කිරින් හිතින් කියින් කිරින් එක නිරුද්ධයි. පෙනෙන හැන දේ ඒ ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඒ ඒ පැත්තෙන් නිරුද්ධයි. ඔන්න ඔය දර්ශනයට එනවා අවිද්‍යා නිරෝධයෙන් මේ ස්පර්ශ ආයතන හයම නූපදවා ඉන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් හඳුන්වන විශේෂ ගුණ නාමයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. රහතන් වහන්සේට කියනවා අනිකේත සාරී අනෝක සාරී කියලා. මජ්ජම නිකායේ මට මතක නම් සලායතන විභංග සූත්‍රයේ ඒ විභංග සූත්‍ර කීපයක් තිය බලන්න, විශේෂයෙන් ඉස්සෙල්ලා බලන්න සලායතන විභංග සූත්‍රයේ. ඒ සූත්‍රයේ පෙන්නනවා රහතන් වහන්සේට කියන්නේ අනිකේත සාරී අනෝක සාරී කියලා. අනිකේත සාරය කියන්නේ නිකේතන වල හැසිරෙන්නේ නැහැ. නිකේතන කියන්නේ මොනවද? හෝටල්. හෝටල් ඇහැට රූපේ නිකේතනයක් නවාතනක්. කනට ශබ්දයේ නිකේතනයක් නවාතනක්, නාසයට ගන්ධයේ දිවට රස, කයට පොට්ටබ්බේ, මනසට ධම්මාරම්මන, මේවට කියනවා නිකේතන. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම නිකේතන. රහතන් වහන්සේට කියනවා අනිකේතසාරි, කවදාවත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ටිකේ හැසිරෙන්නේ නැහැ. රහතන් වහන්සේ නමකගේ විශේෂ ගුණාමයක් තමයි මේ නිකේතන වල රස්තිය දුගහන්නේ අපි වගේ නිකේතසාරි. නමුත් අපි අද හිතාගෙන අද අපේ ජීවිතේම ස්වාමීන් වහන්සේ ස්පර්ශ ආයතන හයයි. කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන තුන් ලෝකයේම පිහිටලා තියෙන්නේ ස්පර්ශ ආයතන හය මත. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ටික පරිහරණය කරන මට්ටමට තමයි තුන් භවය කියලා කියන්නේ. ඔය ස්පර්ශ ආයතන හය ඇසුරු නොකර ඉන්න බෑ ලෝක කිසිවෙකුට. ලෝක කියන්නේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම, ස්පර්ශ ආයතන හයේ ජීවත් වීම, නිකේතනවල ජීවත් වීම. රහතන් වහන්සේ කියලා කියන්නේ අනිකේතසාරි, නිකේතනවල නැහැ. කාම භවයෙන්, රූප භවයෙන්, අරූප භවයෙන් මිදුණ කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයත් එක්ක තියෙන ගනුදෙනුවක් නැහැ ඒ ජීවිතේට. මහා ඝන පර්වතයක් හුළඟින් හෙලවෙන්නේ නැහැ, කම්පා කරන්න බැයිද? ඒ වගේ රහතන් වහන්සේගේ ජීවිතය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයෙන් හොලවන්න බෑ. ස්වාමීන් වහන්සේ මේ ස්පර්ශ ආයතන හය අයිති මාර්යාට. අපි අයිති ස්පර්ශ ආයතන හයට. ඒ නිසා අපි දයිති මාරයට. ඔර්ලෝසුව මල්ලිගේ, මල්ලි මගේ, ඒ නිසා ඔර්ලෝසුවද මගේ. ස්පර්ශ ආයතන හය අයිති මාරයට. අපි ස්පර්ශ ආයතන හයට අයිති, ඒ නිසා අපිද මාරයට අයිති. ස්පර්ශ ආයතන හය අයිති මාරයට. යමෙක් ස්පර්ශ ආයතන හයෙන් මිදුණොත් එයා මිදුණ මාරයගෙන්. පංච මාරෝ ජිතෝ නාතු, මේ නාතයන් වහන්සේ පස්මරුන් විඳිනවා. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනාවක් කරනවා. මහණෙනි, ඇස මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, මහණෙනි ඇස නුඹලගේ නෙමෙයි. වික්ෂුන් වහන්සේලත් මුළු හිතින්ම වටලලා අරගෙන හොඳට දේශනාව අහනවා. මාර්යාට හිතුණා වික්ෂුන් වහන්සේලට බාධා කරන්න ඕනේ කියලා. ගොපල්ලකගේ වේශයක් මවාගෙන එතෙන් දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණනි ඇස මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, කන මගේ නෙමෙයි, කමන මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. ගොපල්ල එතන ඉඳගෙන කියනවා, නෑ ඇස මගේමයි, කන මගේමයි, නාසය මගේමයි කියන. බුදුහාඳුරගේ එසේ එසේ ඇස උඹේමයි කියනවා. බුදුහාඳුර අඳුරගන්නවා මේ මාර්යය කියලා. බුදුහාඳුර දේශනා කරන ඇස මගේ නෙමෙයි, කන මගේ නෙමෙයි, නාසය මගේ නෙමෙයි කියලා භික්ෂුන් වහන්සේට දේශනා කරනකොට මේකට බාධා කරන්න ඉඳගෙන නෑ නෑ භාගතුන් වහන්සේ අර මාර වෙසින් ආපු ගෝපල්ල කියන ඇහැ මගේ, කන මගේ, නාසය මගේ, එසේ මාර්ය ඇහැ උඹේමයි තමා කියන. ඒ වගේ ඉතින් ඇහැ අයිති මාරයට. අපිට හැක් තියෙනවා, ඒ හින්දා මමද අයිති මාරයට. ඇහැ මාරයට අයිති, ඇහැ මගේ නෙමෙයි නං මම අයිති නෑ මාරයට. රූපේ මාරයගේ, මට අයිති නෑ රූපේ, එහින්ද මම අයිති නෑ මාරයට. මේ පටිච්චසමුපාද සිද්ධිය ඇහැ කන දිවනාසය ශරීරය කියන තැන අපේ ජීවිතයේ වුණොත් ඇහැක ආයතන ටික මාර්යාගේ, මගේ ජීවිතය ආයතන ටිකේ. එහෙනම් මගේ ජීවිතයේ මාර්යාගේ යන උත්තරයට යයි. ඒකයි මං කිව්වේ මේ අර්ථය ලිහුණේ නැත්තම් නිවන් දකින්න ඒ තරම් අපි උත්සාහවත් වෙන්නේ ප්‍රාර්ථනා කර කර ඉමු. ඇත්තට මේක සුදුසුයි. තින්කරම් අද බ්‍රහ්මචර්ය විද්‍යමාන වෙන්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයෙන්ම මිදිලා ස්පර්ශ ආයතන හයේ කිසිවක නොඇලී කිසිවක නොගැටි හුදකලාව ප්‍රතිසන්දි වශයෙන් හටගත් ස්කන්ධ ටිකේ ජීවත් වෙන කය කෙලවර කොට ඇති දිවි කෙලවර කොට ඇති පැවැත්මක් පවතින ජීවිතයකටයි රහතන් වහන්සේ කියන්නේ. ඒ සිද්ධිය හෙලි කළා දෙන්නේ හෙලි වෙන්නේ මේ පටිච්චසමුප්පාද දර්ශනයෙන්. ස්පර්ශ ආයතන හයේ ඉන්න තාක් එයාගේ ගතිය කියන්න පුළුවන්. එයා ප්‍රේතයෙක්ද අසුරයෙක්ද නිර්සත්වයෙක්ද තිරිසනෙක්ද මිනිසෙක්ද දෙවියෙක්ද රූපී බ්‍රහ්මෙක්ද අරූපී බ්‍රහ්මෙක්ද කියලා කිය හැකි ස්පර්ශ ආයතන හයේ ඉන්නකම්. ස්පර්ශ ආයතන හයෙන් මිදුනොත් එයාගේ ගතිය කියන්න බෑ, සංඛ්‍යාවට යන්නේ නැහැ. පහය සංකං නචමානග මජ්ජග. ප්‍රේතෙක් කියන්නත් බෑ, අසුරයෙක් කියන්නත් බෑ, නිර්සත්වයෙක් කියන්න බෑ, තිරිසනෙක් කියන්නත් බෑ, මිනිසෙක් කියන්නත් බෑ, දෙවියෙක් කියන්නත් බෑ, රූපී බ්‍රහ්මෙක් කියන්නත් බෑ, අරූපී බ්‍රහ්මෙක් කියන්නත් බෑ. ඒ කවරෙක් ළඟවත් තියෙන ගතියක් එයා ගව නැහැ. මිනිසෙක් හැටියට ඉපදිලා හැදිලා වැඩිලා මිනිසෙක් ඉන්න මනුස්සකමින් මිදිලා ඒක තමයි මනුස්ස චින්තනයක තියෙන උපරිම ශ්‍රේෂ්ඨත්වය. මනුස්ස කිව්වේ ඒ තරම් උසස් තත්ත්වයකට යන්න පුළුවන් මනසක් මේ තියෙන්නේ. මේ දර්ශනේ හරිම පුදුමයි ස්වාමීන් වහන්ස. ඔන්න ඔය දර්ශනේ තමයි මජ්ක්‍ධිම නිකායේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ අනේ පිඬු සිටුතුමාට කියන්නේ, ගැහැවිය ඔබගේ සිතට ඇහැ ඇසුරු වෙන්න දෙන්නපා, රූපය ඇසුරු වෙන්න දෙන්නපා, චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්නපා, චක්කු සම්පස්සය ඇසුරු වෙන්න දෙන්නපා, චක්කු සම්පස්සයෙන් උපන යම් වේදිතියක් වෙනං ඒ ඇසුරු වෙන්න දෙන්නපා, කන නාසය දිව ශරීරය මනස කියන මේ අටලොස් ධාතුව පෙන්නනවා, ඔබගේ සිත කියලා යමක් කිව්වා නම් ඒතන තමයි මම මේ කියන්නේ. ඒ දර්ශනය ජීවිතයේ වුණොත් දුක කියන එක තබන්න තැනක් නැහැ, තපන්න ජීවිතයක් නැහැ. සීති භූතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙමි සිසිල්ලූ යේ වෙමි කියලා රහතන් වහන්සේලා දේශනා කළේ ඒ නිසයි. ඉතින් මම මේ ටික මතක් කළේ ශාසන වගකීමක් ස්වාමීන් වහන්සේ මේක හිතන එක. සමහර තැන්වල සමහර විට හිතන එක පාපයක් කියලා හිතන්නේ අපේ ගුරුවරු ආචාර්යවරු උපාධ්‍යන් වහන්සේලා කියලා දුන්නු දෙයට වඩා වෙනත් යමක් හිතන එක පාපයක් අකුසලයක් කියලා හිතන්නේ. මම දන්න බුදුදහම නම් එහෙම නොහිතීමයි පාපේ. බුදුහාමුදුර හැමතැනම පෙන්වුවේ විමංසෙත්වා ගහේතබ්බම් විමසල ගන්න කියන එක. බුදුහාමුදුරු දේශනා කරන මහණනි මහා තණ්හා සංකේස වගේ සූත්‍රවල මහණනි මේ ටික නුඹල මං කියන හින්දද ගන්නෙ නෑ භාග්‍යතුන් වහන්සේ අපිට තේරෙන හින්දා අපි දකිනෙන්ද සාදු සාදු මහණනි එහෙනම් එහෙමම ගන්න. එකෙන් පෙන්නනවා මං කියන හින්දවත් ගන්න එපා කියන එක. බුදුහාමුදුරුව කිව්වටවත් ගන්න එපා කියනකොට ආචාර්යවරයා කියපු එක එහෙම්ම ගත යුතුයි කියන තැනක ඉන්න එක නෙමෙයිද පාපේ කියන එකයි මම අහන්නේ. ඒකෙන් මම කියන්නේ නැහැ ආචාර්යන් වහන්සේට උපාධ්‍යන් වහන්සේට අකීකරු වෙනවයි කියන එක. ඒක වෙනම එකක්. විමසීමේ නුවණ කාටත් අයිති. ඒ නියම ආචාර්යවරයා නම් ගුරුවරයා නම් ඒ ආචාර්යවරයයි හුරු කළේ පුතේ හිතපන් කියන එක. ඒ ගුරුවරයයි හුරු කළේ පුතේ හිතපන් කියන එක. ආචාර්යවරයා උගන්නපු නිසා ගුරුවරයා උගන්නපු නිසා යා හිතන්නේ. ඒකෙන් ආචාර්යයන් වහන්සේට තියෙන ආදරේ ගෞරවේ වැඩි වෙයි මිසක උපාධ්‍යයන් වහන්සේට තියෙන ආදරේ ගෞරවේ වැඩි වෙයි මිසක අඩු වෙන්නේ නැහැ. නියම ආචාර්යවරයෙක්, නියම ගුරුවරයෙක්, උපාධ්‍යයන් වහන්සේ නමක් කවදාවත් කියන්නේ නැති වෙයි. පුතේ නුවණින් හිතන්න එපා කියලා හිතන්න කියයි. එයා අල්ලලා දෙයි පුතේ මේ විදියට හිතන්න, මේ විදියට බලන්න, මේ විදියට හිතලා මේ විදියට ගවේෂණය කරන්න, හොඳට තීරණය කළා ඔයා ගන්න අවශ්‍ය ශාස්ත්‍රයේ දෙයි. ඇත්තටම ඒකයි ස්වාමිනන්ත කරන්න ඕනේ. මම කිය යුත්තේ අහවල් තැන බණ අහන්න එපා, අහවල් කෙනාගේ බණ අහන්න එපා, අහවල් පොත් බලන්න එපා කියන එක නෙවෙයි. අහවල් තැනින් බණ ඇහුවත්, අහවල් කෙනාගෙන් බණ ඇහුවත්, අහවල් පොතින් පොත බැලුවත්, පුතේ මෙන්න මේ ධර්මතා ටිකට අදාළ ටික ගන්න, මේ අදාළ ටික අදාළ නැත්නම් අතහරින්න කියන න්‍යාය විතරයි මම දෙන්න ඕනේ. මම සීමා කළ යුතු නෑ පුද්ගලයෝ, සීමා කළ යුතු නෑ තැන්, සීමා කළ යුතු නෑ ග්‍රන්ථ කියලා දෙන්න ඕනේ. දැන් මගේ ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ඉන්නවා, අහන්න කාටවත් මම උගන්නලා තියෙයිද කියලා පොත් බලන්න එපා අනිත් අයගේ, අහන්න එපා බණ අනිත් අයගේ, යන්න එපා අනිත් තැන් වලට කියලා නැහැ. ගන්න අවශ්‍ය අර්ථයයි ඉගැන්විය යුත්තේ. අනවශ්‍ය දේ අතහරින, අවශ්‍ය දේ ගන්න උගන්නන්න, එච්චරයි අවශ්‍ය. නැත්තම් අපිට පොඩි ළමයි ටිකක් රකින්නෝ වගේ හැම වෙලාවම කය රකින්නේ නෙවෙයි. නමුත් හිත රකින්න බෑ. ඒ හිත යම් දවසක් තියේ දෝර ගලාගෙන යන, එදාට මං හිතන ලෝකේ ඔක්කොම කුඩුවේ. නමුත් හිත රකින්න රැකෙන්න ඕනේ වටපිටාව මම දුන්නොත්, එයත් යහපතක් කරගෙන මටත් යහපතක් කරයි. මම මේ හැම දෙයක්ම කියන්නේ ශාසනය හැදෙන්න ඕනේ, හදන්න ඕනේ පැතිකඩවල්. ඉතින් මේ ශාසනේ උන් ඔය වගේ කාරණා ටිකක් මම දකිනවා ස්වාමීන් වහන්සේ. ඒ පැත්ත ගැනත් බලන්න කියන කාරණාව මතක් කරනවා. මොකද ඇහැට පෙනෙන මේ ස්පර්ශ ආයතන 6ට කියනවා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි ප්‍රකෘති මට්ටමට විපාක නාම රූප දෙක කියලා. අපේ විඥානයේ මේ නාම රූප දෙකේ පිහිට ලැබුවොත් ඒකාන්තෙන් කර්ම සකස් වීම නවත්තන්න බැහැමයි, නතර කරන්න බැහැමයි. එහෙම වුණොත් විඥාන වෙනවා, නාම රූප වෙනවා, භවය හැදෙනවා, ජාති ජරා මරණ යනවා කියන නවත්තන්න බැහැමයි කියන උත්තරයක් දී මේ සිත මේ නාම රූප දෙකේ පිහිට නොලැබුවොත් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධා, විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධා, නාම රූප නිරෝධ සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව නිරෝධා, ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිද දුක්ඛ දොමන උපායාස නිරුජ්ජಂತಿ කියන කාරණාව වෙයි. මට පෙනෙන මට්ටමේ මේ හතර චූටි දෙයි. ඉතින් සතිපට්ඨානෙන් කරන්නේ උන්න පටිච්ච සම්පදාය අර්ථ සම්පූර්ණ කරන එක. මගේ විඥානේ නාම රූප දෙක මත පතිත වෙන්න නොදෙන එකයි. කායානුපස්සනාවෙන් රූපේ ඇත්ත බල බල මගේ හිත රූපේ මත පතිත වෙන එකයි වළක්වන්නේ ස්වාමීන් වහන්ස. වේදනානුපස්සනාව ඇත්ත බල බල මගේ හිත වේදනාව මත පතිත වෙන එකයි නතර කරන්නේ. මේ විපාක නාම රූප දෙකට මේ විඥානේ නිස්රේ වෙන්න නොදෙන එකයි මේ කරන්නේ සතිපට්ඨානෙ. මොකටද නැත්තම් අපි කය අනුව බලන්නේ? බලන එකේ තේරුමක් තියෙන්නේ පෙ ඒ කලේ ඒක දැක්කා, ඉගෙනගෙන තිබුණා. මේ විඥානේ මේ පෙනෙන නැත්ත විපාක නාම රූප දෙකේ පිහිට ලැබුවොත්, පතිත වුණොත් බෝතලේ කියලා හිතනකොටම මම මගේ හිතන මේ කමට මට රූපයකට හෝ නාම ධර්මයකට ගැට ගැව්වොත් ඒ රූපය හෝ ඒ නාමය ගැන මට නිමිති හිටිනවා. බෝතලේ කියන නම විතරයි ඕනේ මට රූප පෙනේ. රූප දකින්නකොට බෝතලේ කියන නම සිහි වෙයි. මේක දෙක ගැට ගැහුවොත් වෙන දෝෂේ ඒ එක්කම තමන් හිතපු කියපු කරපු ඔක්කොම ගති ටික තියෙයි. මට මරණාසන්න මොහොතේ මේ රූපේ විතරයි පේන්න ඕනේ. මං හිතපු කියපු කරපු ආකාරවල ටික ඔක්කොම ඒකේ තියෙයි. එතකොට හිතන කියන කරන දේවල් මේ ස්පර්ශ ආයතන හයට ගැට ගහන තාක් කර්ම සිද්ධ වෙයි. එහෙම ගැට නොගහ මාර්යාට අයිති ශේස්ත්‍රෙ මිදෙන්නයි සතිපට්ඨානෙ තියෙන්නේ. හොඳයි, මම මේ කියුතු කාරණා ටික මතක් කළේ මේ අවස්ථාවේදී මෙන්න මෙහෙම පැතිකඩක් තියෙනවා කියන එක. පටිච්චසමුප්පාදය කියන එක අපි හැම කෙනාගේම ජීවිතය පෙන්වන්නේ ස්වාමීන් වහන්සේ. අපි නිකම් මෙහෙම කියමු, පෙර තණ්හාව නිසා උප්පත්ති වශයෙන් ඇහැ හදාගෙන මේ ලෝකෙට ආපු මට ඇහැට පිටින් තියෙන රූප ඇති බවට දැනුමක් ඉතුරු වුණේ කොහොමද? ලෝකෙට ආවේ ඇහැ විතරක් හදාගෙන නම්. ඇහැ හදාගෙන ආපු මට ඇහැට පිටින් තියෙන, බාහිරෙන් තියෙන අම්මලා තාත්තලා ගෙවල් දොරවල් ගැන බොහෝ නිමිති දැකපු රූප නිමිති ඉතුරුයි තියෙනවා කියලා දැනුමක් තියි. කොහොමද ඒ දැනුම ඇති වුණේ? ඇති වුණා නම් ඇති වෙච්ච ක්‍රමයක් තියෙන්න ඕනේ නේද? මොකද්ද ඒ ක්‍රමය? කන විතරක් හදාගෙන මේ ලෝකේ ආපු, මේ ලෝකෙට ආපු මට කනට පිටින් තියෙන සද්ද තියෙනවා. අහවල් ගායිකාවගේ සද්ද මෙහෙමයි, අහවල් ගායකයගේ සද්ද මෙහෙමයි, අහවල් වස්තුවේ හඬ මෙහෙමයි, අහවල් කෙනාගේ හඬ මෙහෙමයි කියලා වාගන යන්නත් පුළුවන්. සද්දගෙන දැනුමක් තියෙයි. කොහොමද ඒ දැනුම ඇති වුනේ? ඒකට ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක කන මුල් වෙච්ච ක්‍රමයක්ම තියෙන්න ඕනේ. මේ වගේ ආයතන 6, ආධ්‍යාත්මික ආයතන 6 දායාද කරගෙන උප්පත්ති කරගෙන ආපු මට බාහිර ආයතන ගැන හැඟීම් ටිකක් තියෙයි. හොඳට මතක තබා ගන්න, ප්‍රධාන ලක්ෂණ දෙකක් පෙන්වන්නම්. කවදාවත් වෙනස් වෙන්නේ නැති විපාක කියන ටික දකින්න නිමිති නැති ආධ්‍යාත්මික ආයතන ටික බලාගෙනයි විපාක ටික තියෙන්නේ. නව කර්ම ටික දකින්න බාහිර ආයතන ටික බලාගෙනයි තියෙන්නේ. මම ප්‍රතිසන්දි වශයෙන් මට හම්බුනේ චක්කු සම්පස්සජා වේදනාවක්. මම දැනගත්තේ මනෝමය රූපයක්. විපාකයයි කර්මයේ හඳුරගන්න පුළුවන් ලක්ෂණය මේ ඇහැ රූපෙටයි ගැටුනේ සවිඥානික. මේ රූපය ඇහැටයි ගැටුනේ, ඇහැ රූපය ගැටුනේ. එහෙනම් චක්කු සම්පස්සජා වේදනාවක ලැබුණේ. නමුත් මනෝමෙන් මම දැක්කේ මේ වේදනාව ආවි රූපෙන්. උපමාවක් කිව්වොත් තේරෙන්න, ලී කෑල්ලක් අරගෙන ගැහුවොත් ලී කෑල්ල කයට වැදුණු නිසා කාය සම්පස්සජා වේදනාවකුයි ලීය වැදුණු කයයි මට වින්දේ දුක ගෙනාවේ. කර්මපැත්ත කියන්නේ මෙන්න මේ ලීයෙනුයි මට දුක ආවේ කියලා ওই වේදනාවට ලීය පෙන්නයි. මං කියන එක තේරෙන්නත් දන්නේ ඕනම් පොළු කැල්ලක් කරගෙන ගහගෙන බලන්න. ලී කැල්ලක් අතට ගැහුවොත්, ශරීරයට ගැහුවොත් හොඳට බලන්න සවිඥානක කය තැලුණු තැන කයේ තැල්ම විඳිනවා මිසක, ලී කැල්ල වැදුණු කය විඳිනවා මිසක ලී කැල්ල විඳලා තියෙනවද? කාය සම්පස්සජා වේදනාවක් නෙමෙයි තියෙන්නේ. කාය සම්පස්යෙන් උපන්න වේදනාවක් විඳිමින් මේ වේදනාව ආවේ මේ ලීයෙන් කියලා පෙන්නයි. වෙන්නේ වෙන එකක්, පෙන්වන්නේ වෙන එකක්. කාය සම්පස්සජා වේදනා විපාකයක් ලී කැල්ල පෙන්වන එක කනව කර්ම. දැන් මේ වේදනාව හොයාගෙන යන්න හෝ වේදනාව ගැන ඇලින් ගැටින් වලට නිමිති තියෙනවා යාට. ආයතන හයේ මෙහෙමයි. පුරාණ කර්ම හා නව කර්ම හඳුර ගන්න තියෙන ලක්ෂණය. චක්කු සම්පස්සජා, සෝත සම්පස්සජා, ගහන සම්පස්සජා, ජීව සම්පස්සජා, කාය සම්පස්සජා, වේදනා ප්‍රතිසන්ධි මට්ටමේදී ඒකට නිමිති නැහැ. නමුත් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. රූපයයි දැනගන්නේ, සද්දයයි, ගන්ධයයි, රසයයි, පොට්ටබ්බයයි දැනගෙන නාම රූප වෙලා ඇති කරගන්න ආයතන ටික කෙලෙස් ගොඩ ඇතුලේ. ඒකට කියනවා අවිද්‍යා සම්පස්සයක් කියලා. ඉතින් මෙන්න මේ කාරණා ටික බලන්න කියන කාරණාව ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් මතක් කරන්න. දුක්ඛ සත්‍ය අවබෝධය යනු කුමක්ද? සතර සතිපට්ඨානයේ වඩන අයුරු නැවත පැහැදිලි කරනු මැනවි. හුස්ම නොදෙනි යාමේදී ගත යුතු පියවර කුමක්ද? තවත් අතුරු සංකූලතා ඇතිවීමේදී ගත යුතු පියවර. බුද්ධානුස්සති භාවනා වඩන අයුරු හා අනිකුත් භාවනාවන්හි වැදගත් බව. ඇත්තටම අවබෝධය කියන එක ඇත්ත ඇති හැටි දැකීම. දුක්ඛ සත්‍යත් අවබෝධ කළ හැකි, සමුදය සත්‍යත් අවබෝධ කළ හැකි, නිරෝධ සත්‍යත් අවබෝධ කළ හැකි, මාර්ග සත්‍යත් අවබෝධ කළ හැකි. දුක්ඛ සත්‍යේ කුමක් අවබෝධ කොට යුතුද? සමුදය සත්‍යේ කුමක් අවබෝධ කොට යුතුද? නිරෝධ සත්‍යේ කුමක් අවබෝධ කොට යුතුද? මාර්ග සත්‍යේ කුමක් අවබෝධ කොට යුතුද? දුක්ඛ සත්‍යේ පරිඤ්ඤය බව, දුක්ඛ සත්‍යේ පිරිසිඳ දත යුතු බව අවබෝධ කොට යුතුයි. සමුදය සත්‍යේ ප්‍රහාණය කළ යුතු බව අවබෝධ කොට යුතුයි. නිරෝධ සත්‍යේ සාක්ෂාත් කට යුතු බව අවබෝධ කට යුතුයි. මාර්ග සත්‍ය වැඩි යුතු බව අවබෝධ කරගත යුතුයි. මේ දුක්ඛ ස්කන්ධ පංච උපාදානස්කන්ධේ පිරිසිඳ දත යුතුයි කියන එක, පිරිසිඳ දැක්කා කියන එක අවබෝධ කරගත යුතුයි. මේ දුක්ඛ සත්‍ය මේක පිරිසිඳ දත යුත්තක්, මේක පිරිසිඳ දැක්කා කියන තුන් ආකාරකින් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කළ යුතුයි. මේ සමුදය සත්‍ය මේක ප්‍රහාණය කළ යුතුයි, ප්‍රහාණය කළා කියලා තුන් ආකාරයකින් අවබෝධ කළ යුතුයි. මේ නිරෝධ සත්‍ය මේක සාක්ෂාත් කළ යුතුයි, සාක්ෂාත් කළා කියලා අවබෝධ කළ යුතුයි. මේ මාර්ග සත්‍ය මේක වැඩි යුතුයි, මේක වැඩුවා කියලා තුන් ආකාරයකින් අවබෝධ කළ යුතුයි. මේ ධර්මතා හතර තුන් ආකාරයකින් දොළොස් ආකාරයේ දක්වා පවතින ධර්මතා ටිකයි අවබෝධ ඥාණයෙන් දත යුත්තේ. ඒකට කියනවා අවබෝධය කියලා. දුක්ඛ සත්‍යත් අවබෝධ කළ හැකි, සමුදය සත්‍යත් අවබෝධ කළ හැකි, නිරෝධ සත්‍යත් අවබෝධ කළ හැකි, මාර්ග සත්‍යත් අවබෝධ කළ හැකි. අවබෝධයේ ලක්ෂණ වෙනස්. දුක අවබෝධ කළ යුත්තේ මේ විදිහට, සමුදය අවබෝධ කළ යුත්තේ මේ විදිහට, නිරෝධය අවබෝධ කළ යුත්තේ මේ විදිහට, මාර්ගය අවබෝධ කළ යුත්තේ මේ විදිහට දත යුත්තේ. සතර සතිපට්ඨානයේ වඩන අයුරු පැහැදිලි කරනු මැනවි. අපි දවලුත් කතා කළා, ගිලම්පසෙන් පස්සේ ගැන අපව ටිකක් අපි කතා කරමු. හුස්ම නොදැනීමේ, නොදැනී යාමේදී ගත යුතු පියවර කුමක්ද? තවත් අතුරු සංකූලතා ඇතිවීමේදී ගත යුතු පියවර මොනවද? ඇත්තටම හුස්ම නොදැනී යනවා කියන එක අද දවසේදී වෙන්නේ කාය සංස්කාරයන්ගේ සංසිඳීමෙන් වෙන එකක් නෙවෙයි. මේ කියන්නේ තදංග වශයෙන් වෙන එක. අතිචිත්ත මනියුත්තේ බික්ඛු කාලේන කාලානි ත්‍රිවිධ නිමිත්තානි මනසිකා තබ්බානි. සිත දියුණු කරන භික්ෂුව විසින් කලින් කළ තුන් නිමිත්තක් මෙනෙහි කොට යුතුය. හිත දියුණු කරන කෙනා කලින් කල තුන් නිමිත්තක් මෙනෙහි කටයුතුයි. සමත නිමිත්තංච පග්ඝහ නිමිත්තංච උපේක්ඛා නිමිත්තංච. සමත නිමිත්තත් පග්ඝහ කියන්නේ වීරිය සඳහා ඇති නිමිත්තත් උපේක්ඛා නිමිත්ත කියන්නේ විදර්ශනාව. ඒකෙ පෙන්නනවා සමත නිමිත්ත විතරක්ම ආසේවනය කළාම තියෙන දෝෂේ. චිත්ත නිලියති, හිත හැඟ වෙනවා. මේ එක දිගටම ආනාපාන සතිය විතරක් වැඩුවාම හිත ක්‍රමක්‍රමයෙන් හැඟවිගෙන එන ලක්ෂණය යෝ හුස්ම පාර අඩු වේගෙන එනවා වගේ පේනන්නේ. පග්ඝහ නිමිත්ත නැත්නම් වීරියට විතරක් මෙනෙහි කළොත් හිත විසිරෙනවා. අනේ මෙච්චර උත්සාහවත් වෙනවා ඒත් තාම නැහැනේ කියලා හිත මේ විසිරෙනවා. උපේක්ෂාවට විදර්ශනාවට විතරක්ම මෙනෙහි කළාම තියෙන දෝෂය ආශ්‍රවයක් ක්ෂය කිරීමට තරම් චේතෝ සමතයක් ලැබෙන්නේ නැහැ. එක්සයිස් කරන මැෂින් එක කුළු දුවනවා වගේ. බැලුවට බැලුවට එකම තැන එකම තැන එකම තැන පුද්ග මේ රූපේ කුණප කොටස් වශයෙන් බලලා ධාතු වශයෙන් බලලා එබඳු තැනක පිහිටි වර්ණ සටහනක් අපේ මනසේ නේද පුද්ගලයා කෙනා කියනකම සිහි වෙන්නේ. අපි බලන හින්දා නේද මේක ඇත්ත පේන්නේ නැති කියලා මෙනෙහි කළයි. කෙරුවට කෙරුවට මැකෙන්නේ නැහැ. එකම තැන. ඒ සම්මතයේ අඩුකමේ ලක්ෂණය. ඒ නිසා හුස්ම පාර නොදෙනී යනවා කියන එකක් වෙන්නේ නැහැ. සති නිමිති හොඳට හිත තියාගෙන හිත වඩලා හිත දුවන වේගය අඩු නම් තමන්ගේ කය ගැන අනිත් අය කය ගැන මෙනෙහි කරන්න, විදර්ශනා කරන්න. ආයෙත් විදර්ශනා කරලා ආනාපාන සතිය වඩන මෙහෙම යනකොට සියලු සංස්කාරයන් සංසිඳීමෙන් අස්වාස ප්‍රස්වාසයේ සංසිඳනවා කියන තැනට එනකම්ම ගෙහැකි අස්වාස ප්‍රස්වාසයේ ප්‍රකටයි. අතරමඟදී හැංගෙන්නේ නැහැ. හැංගෙන්නේ අස්වාස ප්‍රස්වාසයේ විතරක්ම කළොත්. ඒකයි එකේ ප්‍රධානම ලක්ෂණය. ඊට පස්සේ අතුරු සංකූලතා කිව්වහම අපි නිකමට කියමු කෙනෙකුට මූණ හිරිවැටලක් වගේ පේන්න පුළුවන්, නහය හිරිවැටල වගේ පේන්න පුළුවන්, එක එක දේවල් වෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ අපි මේ සති නිමිත්ත නිකන් අර කිටි කිටි හිත තද්ද කරලා අල්ලගෙන තියෙන්නේ. ඒ වෙලාවට හිතෙන්ම කය නිබරකට යුතුයි, සැහැල්ලු කළ යුතුයි. හිතෙන් අර සති නිමිත්ත තදට අහුවෙලා ඇති ඒක අතහරින්න. ඔළුවක කොම හැදෙනවනම් ඔළුවක කොම හැදෙනවනම් ඒත් එහෙමයි උවමනාවෙන් අස්වාස ප්‍රස්වාස අරගෙන ඇති. එතකොට අවධානය ලිහිල් කරන්න, උවමනාව අයින් කරගන්න. ආන් ඒ වගේ ඔළුවක කොම හැදෙනවා නම් මූණ හිරිවැටල වගේ පෙනෙනවා නම් මේ වගේ නොයේ කාරණාවන් තේරුනොත් තේරුම් ගන්න සත්‍ය නිමිතිත තියාගෙන ඉන්නේ කොහොම උවමනාවෙන්ම අනවශ්‍ය අවධානය හෝ මේ වගේ ගති වෙනස් වෙලා ඇති. ඒ වගේ ඒවා ටිකක් එහාට මෙහාට කරලා බලන්න වෙනවා. සති භාවනාව වඩන අයුරු හා අනිකුත් භාවනාවන්හි වැදගත් බව ඇත්තටම ආනාපාන සති භාවනාව වගේම අනිකුත් භාවනා ක්‍රමත් අපිට කරන්න පුළුවන්. අනිකුත් භාවනා ක්‍රමත් අපිට කරන්න පුළුවන්. නමුත් මෙතනදී කොයි කමටහන වැඩුවත් වොස්සග්ග පරිණාම කොට නිවනට නැඹුරුවක් කොට වඩනවා කියන කාරණාවක් තියි. අන්න ඒකයි වඩාත්ම වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සරත් නූර් චිතවනාරාමේ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා රාශියක් පින්ඩ පාති ගිය යනකොට වික්ෂුණවන්සල කල්පනා කරනවා තාම උදෑසන වැඩි පින්ඩ පාති යන්න. මෙතන මේ අන්තුට පිරිවැජියන්ගේ ආශ්‍රමයක් තියෙනවා, අපි ඒකට ගිහිලා පොඩ්ඩක් කතා කරනවා නම් හොඳයි කියලා ගිහාම ඒ අන්තුට පිරිවැජියු කියනවා, නුඹලගේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේත් මෛත්‍රී භාවනාව උගන්වනවා. උඩ යට සරස දස දිසාවන්ගේ අප්‍රමාණ වූ අවේරේ වූ මෙත්සිත වඩන්නේ කියලා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපිට උගන්වන උඩ යට සරස අප්‍රමාණ වූ අවේරේ වූ මෙත්සිත වඩන්න කියලා. ඉතින් නුඹලාගේ ශාස්ත්‍රුන් වහන්සේගෙත් අපේ ශාස්ත්‍රුන් වහන්සේගෙත් මේ මෛත්‍රී භාවනාවේ ඉගෙනුමේ වෙනස මොකද්ද කියලා අහනවා. භික්ෂුන් වහන්සේලා බැහැර කරන්නෙත් නැහැ, එහෙමම ගන්නෙත් නැහැ. එනවා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. විලාදි භාග්‍යතුන් වහන්සේ කියනවා, මහණෙනි, එසේ අහන අන්තොට පිරිවෙජ්ජන්ට තුප මෙසේ උත්තර දිය යුතුයි. ශ්‍රමණ භව ගෞතමී උඩයට සරස අප්‍රමාණ වූ අවේරෝ මෙසිත වඩන්න කියනවා. නිවනට නැඹුරු වක් කොට ඔස්සග්ග පරිණාම කොට කියලා කියන්න කියනවා. මේ ශාසනයේ මෛත්‍රී කමඨහන බැහැර මෛත්‍රී කමඨහන අතර වෙනසක් නැහැ. එකයි මේ දැන් අපි කරන ක්‍රමය. නමුත් මේ මෛත්‍රී කමඨහන නිවනට නැඹුරු වක් කළොත් විතරයි ඒක මේ ශාසනයට අයිති මෛත්‍රී කමඨහන වෙන්නේ. මොකද්ද වොස්සග්ග පරිණාම කොට කියන්නේ? නිවනට නැඹුරුවක් කොට කියන්නේ දුක්ඛ ස්කන්ධ ටික පිරිසිඳ දකිමින් ස්කන්ධ එක්ක තියෙන කෙලෙස්ය ප්‍රහාණය කරමින් කෙලෙස් ඒ ක්ලේශයන්ගේ නිරෝධය සාක්ෂාත් වෙන විදිහට මෙනෙහි කරමින් වැඩි යුතුය. අපි දැන් ආනාපාන සතිය වඩලා ටිකකින් අර රූප ටික සම්මර්ෂණය කරලා ආයත ආනාපාන සතිය වැඩි. ඒ වගේ අපි කියමු මෛත්‍රී කමඨහන අපි වඩනවා. මෛත්‍රී භාවනාව කළා හිතාමතාම එක නතර කරනවා. අපි කියමු ඒ වඩනකොට අපිට ඇති වෙන සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත අරමු අර විදිහටම ස්කන්ධ ටික හොඳට සම්මර්චනය කරනවා. ඒ රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නැති වෙනවා කියලා බලනවා. යම් විඳීමක් හැඳිනීමක් කල්පනාවක් තියෙන මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ස්පර්ශ නැති වෙනවා කියලා බලනවා. යම්ම දැනගැනිල්ලක් ඇත්තා. මේ නාම රූප නිසා විඥානය ඇති වෙනවා, නාම රූප දෙක නැති වුණ නැති වෙනවා කියලා දන්නවා. මේ විදිහට ස්කන්ධයත් ස්කන්ධයන්ගේ උදේවැ උදේත්වයත් බල බල මෛත්‍රී භාවනාව කරනවා. ඒකට කියනවා ඔස්සග්ග පරිණාම කොට කියලා. ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බලන්න බලන්න මේ රූපය මේ වේදනාව මේ නාම රූප දෙක සත්‍යෙක් පුද්ගලයෙක් කෙනෙක් දෙයක් කියන කෙලෙසේ එන්නෙන්ද දුබල වෙනවා. මෙතන අනාත්මෝ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකක් තියෙන්නේ කියලා දුක්ඛ ස්කන්ධ ටික එන්නෙන්ද පිරිසිඳ දකිනවා. ස්කන්ධ ටික අරබය තියෙන කෙලස් ටික එන්නෙන්ද ප්‍රහාණය වෙනවා. කිසිම වෙලාවක හිතේ තියෙන කෙලස් අයින් කරලා ස්කන්ධ ටික පිරිසිඳ දකින්න යන්න එපා. ස්කන්ධ ටික සම්මර්ෂණය කර කර බලලා කෙලස් ටික අයින් කරන්න. දුක පිරිසිඳ දැකලාම සමුදියේ දුරුකට යුතුය මිසක සමුදියේ දුරු කළා දුක පිරිසිඳ දකින්න හදන්න එපා. අද ලෝකේ කරන බලවත් වැරද්දක් මොකද්ද? සමුදියේ දුරු කළා දුක පිරිසිඳ දකින්න හදනවා. ඒ කියන්නේ හිතේ ඇති වෙන කෙලෙස් ටික නැති කළා නැති කළා මේ රූපය ඇත්ත බලන්න හදන එක. එහෙම නැහැ. හැම වෙලාවෙම විදර්ශනාකට යුත්තේ භවයෙන්. භවයෙන් කියලා කිව්වේ හිතේ උපදින අරමුණේ නෙවෙයි විදර්ශනා කරන්නේ. හැම වෙලාවෙම තමන්ගේ සිත ගෙහිල්ලා යම් වස්තුවක හෝ යම් තැනක හෝ යම් දෙයක හැපිලා පවතිනං ඒ හිත ගිහිල්ලා හැපිලා පවතින වස්තුවයි මෙනෙහිකට යුත්තේ. මට තේරුණොත් මෙතන ඉඳලා යාළුවෙක් ඉන්නවා කියලා යාළුවෙක් ඉන්නවා කියලා සිහි වෙන සිත නෙමෙයි මෙනෙහි කරන්න. මේක සිතුවිල්ලක්, මේක මනෝ සම්පස්යෙන් වටගත්තේ හිතේ ඇතින විතරකයක් නේද කියලා හිතන්න එපා. හිතුවා කියලා තේරුමක් නැහැ. මේ හිතට පෙන්නන අරමුණට යන්න තමුනුත් එතන ඇත්ත පෙන්නන්න, ඒ රූපය ඇත්ත පෙන්නන්න, ඒ රූපය ප්‍රත්‍ය සහිත බව පෙන්නන්න, ප්‍රත්‍යෙන් හටගත් ඒ රූපය ප්‍රත්‍ය නිරුද්ධ වෙමින් නිරුද්ධ වෙනවා කියන එක පෙන්නන්න. එතකොට එතන රූපයේ ඇත්ත බලනකොට රූපයේ ඇත්ත දැකීම ටික ටික වර්ධනය වෙනවා. එතකොට මේ ඒ රූපය අරඹය තියෙන වැරදි මිම්ම ටික ටික දුබල වෙනවා. යම් කලක මෙහි රූපයේ ඇත්ත සම්පූර්ණ මෙලඹ සිටියානම් ඒ මොහොතේම සමුදියේ සම්පූර්ණම දුරු වුණා. ඒ මොහොතේම Nirodha කියන එක සම්පූර්ණම සාක්ෂාත් වුණා. මග කියන එක වැඩිලා ඉවරයි. එකක් කරනකොට හතරම වෙනවා. එකට තියෙන්නේ දුක පිරිසෙන් දකිනකොට සමුදියේ දුර වෙලා, සමුදියේ දුර වෙලා Nirodha සාක්ෂාත් වෙලා, Nirodha සාක්ෂාත් වෙනවා මග වැඩිලා. ඔය විදිහට බල බල මෛත්‍රී භාවනාව කරනවන ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැනත් බුදු ගුණ මෙනෙහි කරනවා. හොඳට මෙනෙහි කළා, හිතාමතාම නතර කළා, ස්කන්ධෙන්ගේ උදේ වේ බලනවා. නිවනට නැඹුරුවක් කොට ඕනම කමඨහනක් ගන්න, ඒ කමඨහන අසුභය, මරණය හැම එකක්ම එහෙමයි. ඒක මේ ශාසනයේ උනේ, ලෝකෝත්තර උනේ වොස්සග්ග පරිණාම කොට කියන තැන නිසායි. නිවනට නැඹුරුවක් කොට කියන තැන නිසා ඒක කමඨහනට අමතරව විශේෂ නුවණකින්ම අල්ලා ගත යුතුමයි. අල්ලා ගත යුතුමයි කියන කාරණාව මතක් කරනවා. අනිත් කමඨහන් වලත් හැම එකකම ඒ විදිහටයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එහෙනම් ගිලම්පස ටිකක් ස්වාමීන් වහන්සේලා වළඳලා එමු. මම පොඩ්ඩක් විවේකයෙන් ඉන්නවා.